ඔත්තං තයන්නේ කං එහෙම නෙවෙයි තයන්න තියෙන්නේ තං රසවතියන් අලුත් වචනිකුත් එතකොට අහුවෙන්න කියලා ඒ වචනයක් ගත්තේ බත්තගේහ කියන්නේ කුසියට කියන නමක් ඈ රසවතී හරි නේද අපි මේ අලුත් අභ්‍යාසෙ පටන් ගන්න කලින් පරණ කාරණා ටිකක් මතක් වෙන්නත් එක මේ වාක්‍යයත් ඉක්මනට තේරුම කියාගෙන යමු. කවුරු හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න බලන්න මුල් ටික කියන්න. නේද? කට්ටිය උබේර ගන්නත් එක. නේද? ඔබ කියන මොල්ටික කියමු ගන්න ඔය සුදමර තත්වා කියන තැනට එනකන් කියමු ගන්න
සත්‍යයෙන් කියන තත්ත්වය
ඔව් එතෙන් වෙනකන් මොල්ටි
බොහෝ පුරිස බවත් පුරිසේ තව මිත්තෝ පීඨේ තත්තා තව තොපගේ මිත්‍රතෙම පුටුවේ තත්වා සිට
හරි එතනින් එහා කොටස චින්දිත්වා තැනට එනකන් කියමු බලන්න ගෞතම වංශයතුමා. සත්ත කියලා කියන්නේ ශාස්ත්‍රය එහෙම නෙවෙයි උතනේ. ඒක වචනේ අර්ථ ගොඩක් තියෙනවා. ඔව්. පිහියට කියනවා.
සත්තේන පංසපලං චින්දිත්වා. පිහියෙන් පංසපල කුස්කෝස්කෝස්කෝස්කේ කොස්කේලිය
කපා ඇති ඊළඟ ටික කවුද පදම සිරිය යස්ම කියමු බලන්න තන් රසවතියන් එහෙම නැත්නම් බත්ත ගේහි තපෙත්වා කියන තැනට නේද හරි හරි කුස්සියටද විභක්තිය මොකද්ද වරහන් ඇතුලේ තියෙන එකත් බලන්න ඕනේ එතකොට විභක්තිය අල්ලගත්ත හැකි එය කුස්සියෙහි තබා එය කිව්වේ ඔතන මොකද්ද යාළුවවද යාරුවව එහෙම නෙවෙයි කපපු කොස් ගෙඩිය. හරි. එතකොට තන් කියද්දි අර කලින් කියපු අර කපපු පනස පලං කියලා තියෙනවනේ. ඒක දිහා බලාගෙන පලං කියන පදේ එක කොහොමත් නපුංසකෙලින්ගයි. ඒක ဒုတိයාවෙන් තියලා තියෙන්නේ. එය තන් කියන පදේ. හරි. ඊට පස්සේ ඉතිරි කොටස ගන්්වා කියන තැනට එනකන් කවුද? කුස්සිය. වරහන් ඇතුලේ දාලා තියෙන ඒ නිසා. කට්ටිය මොන දිහා බලන්නෙත් නෑ දැන්. එමෝම ලියනවා හරි නේද? මොන දිහා බලන්නේ නැති කට්ටියටම කියන්න ඕනේ ඒකට. හරිය චිත්තයස්ම කියමු බලන්න ඉතිරි ටික.
පුත්තේන සද්ධින් නගර ගන්ත්වා.
හා.
පුත්‍රයා සමග නගරයට ගොස්.
ඊට පස්සේ ඉදිරි ටික ධාතුන් කියන තැනට එනකම් චන්ද කිත්තිය
භික්ෂූන් වහන්සේලාට දානය දෙන්න.
මොකද්ද
භික්ෂූන් වහන්සේලාට දානය?
මොකද්ද චන්ද සුමන
දෙන්න
දානය දෙන්නට දීමට අන්තිම ටික කවුද? සුගතවන් සයස් මට කියමු.
මත්කසාපනම් අමාත්‍යාගේ කඩේෙන් සහල්.
ඒක නම් තණ්ඩුලේ කියලා අපි ගත්තා නම් වඩා හොඳයි. තණ්ඩුලේ කියලා බහුවචනෙට ගත්තත් කමන්නේ.
සහල් ගෙන්නේ එහි කියලා ගන්න
ඕනේ.
එහි කියලා නෙමෙයි ලොග් ගන්න.
එහි කියලා වෙන්නේ කොහොමද? ගෙන එන්නේහි කියන අර්ථය එන්නේ නැහැ. එයි ගෙන එයි. ප්‍රථම පුරුෂණ මේ කාලපනය මුලින් තිබුණාට ආලපන පදයක් තිබුණාට ත්වං එහෙම නෙවෙයි උක්ත කර්තෘ පුත් මෙතන මිත්තෝනේ. මිත්තෝ තමයි උක්ත කර්තෘ පදේ. එතකොට ඕකේ තියෙන විභක්ති ටික වෙන් කරගෙන යමු බලන්න. ප්‍රථමාවෙන් තියෙන පදයක් කියන්න බලන්න කවුද? ජිනසිරියායස්ම. හා ද්විතියා පදයක් තේජානන්දායස්ම. ද්විතියා පද තියෙනවා ටික ඉතිරි කියාගෙන යමුකෝ. මුලින් නම් පිළිවෙලට කියාගෙන යමු. අන්න පටන් ගද්දිම තණ්ඩුලි අන්තිම පදෙත්
තියෙනවා.
ඒක එන්නේ නැහැ. ඒක සත්තමිය. ඔව්. රසව කියන පදේ එන්නේ නැහැ. ඒ තං කියන පදේ එනවා ඊට කලින්.
පනසපන්
කැපුයි ඒකනේ. චින්දිත්වා කියන පූර්ව ක්‍රියාවේ කර්මය. එහෙමනම් දැන් කියමු බලන්න කවුද? අරිය විලාසායස්ම. පනස පලන් කියන එක ද්විතියා වුණේ ඇයි? පනස පලන් චින්දිත්වා කියලා තියෙනවා. පිටියේ නෑ නේද පටන් ගද්දි අපි? දොට චින්දිත්වා කියන පූර්ව ක්‍රියාවේ කර්මපදේ නිසා තමයි මෙතන පනස පලන් කියලා ද්විතියාවෙන් ආවේ. එතකොට අර තන් කියන පදය ඒ ඡන්ද සුමන ආයස්ම රසව තියන් කියන එක මොන විභක්තිද? එතකොට දැන් බින්දුවක් තිබුණාටම විශේෂණ වෙන්නේ නැහැ. හොඳට බලන්න ඕනේ. රසවතියන් කියන්නේ සප්තමී පදේ. අපි රසවතියන් කියලා මකලම දාමුකෝ. එතකොට දැන් කොහොමද කියන්නේ? ඒ තේරුමනේ බත්ත ගියේ කියන්නේ. දැන් රසවතියන් කියලා නැහැ. තන් බත්ත ගියේ හේට අපෙත්වා කියලා තියෙනවා. එතකොට විශේෂණද? කවුරු හරි කියන්න බලන්න. ඔව්. මොකද්ද පූර්ව ක්‍රියාව? ඒ පූර්ව ක්‍රියාවේ කර්මය. අතරමැද වෙන පදයක් තියෙන්න පුළුවන්. එතකොට එය කුස්සියෙහි තබා. එතකොට එය තබා කියන එකයි අර්ථය. කුස්සියෙහි එය තබා කියලා ඔක පදමාරු කරලා කියන්නත් පුළුවන්. බත්ත ගේහෙ තන් තපෙත්වා. අන්න එහෙම කිව්වොත් අපිට ටග් ගාලා අල්ලගත්ත හැකි මැද පදයක් නැහැ නේ. ළඟම පූර්ව ක්‍රියාව තියෙන නිසා මේක කර්මයක් කියලා හිතාගත්ත හැකි. හැබැයි අතරමැද තව පද තීවිලා කර්මපදේ යෙදෙන්නත් පුළුවන් ඈ. පූර්ව ක්‍රියාවේ කර්මය. හරි. ඊළඟ එක නගරං කියන පදේ ද්විතියා වුණේ ඇයි? තේජානන්දයස්ම. යනතන ගන්ත්වා කියන පූර්ව ක්‍රියාවක් තියෙනවනේ. එතකොට ඒකට අපි පස්සේ ඒ වගේ ඉගෙන ගන්නවා. ඒවට කියන්නේ පත්ති කම්ම, ප්‍රාප්ති කර්ම කියලා. කර්මයේ කොටස් වලට බෙදද්දී එක කර්ම වර්ගයක් තමයි ප්‍රාප්ති කර්ම. නිබ්බද්ධි කම්ම, විකති කම්ම, පත්ති කම්ම කියලා හැම වෙෙන් කරනවා. එතකොට ප්‍රාප්ති කර්ම කියන්නේ යම් තැනකට පැමිණීමක් ගැන කියවෙන පදයක්. ඒක එතකොට ဒုတိයාවෙන් යෙදෙනවා. දානං කියන පදේ ဒုတိයාවට ආවි. කවුද? කගෙන්ද අපි යහුවෙන්නේ? නැති කට්ටියත් ඉන්නෝනේ කියපු දෙනෙක් නේද? දීරානන්ද අයස්ම.
භික්ෂුන්ට
ඕක හරියද? ඔය ဒုတိයාවෙන් දාලා තියෙනවා හරියද කියලා ඉස්සල්ලා කියන්න බලන්න. ඕක වැරදිලා දාලාද? වෙන විභක්තියකින් එන්න ඕන එකක් ဒုတိයාවෙන් දාලාද? ඈ තියෙන අතරම ဒုတိයාවෙන්ද දානං කියන පදේ ද ප්‍රථමාද? පටලවනවා හොඳටම නේද? කියන්නේ අනේක කියන්න දෙන්නෙත් නැහැ නේද? ဒုတိයාවෙන් තියෙන්නේ හේතුව මොකක්ද? තුන් ප්‍රත්‍යාන්ත කිතකයක් තියෙන පිටිපස්සෙන්. තුන් ප්‍රත්‍යාන්ත කිතකයක් අපි ඒව ගැන කතා කළානේ නේද? එතකොට ඒ කිතක පදයේ කර්මය. ඒව ගැන දවසක් දෙකක් නෙවෙයි වාර ගාණක් කතා කළා. ඒ නිසා මේ දැන් මතක තියෙන්න ඕන. දැන් කියලාම මතක තියෙන්න ඕන. ගිහිල්ලා පොත බැලුවේ නැතත් නේද? කුටියේදී බැලුවේ නැතත් මෙතනින් කියලාමත් මතක තියෙන්න ඕනේ ටික. හරි. ඊළඟට අවසාන තණ්ඩුලං කියන පදේ අපි ඒක දැනට ඔහොම තියමු. තණ්ඩුලේ කියලා බහුවචනෙන් ගත්තත් කමන්නේ. එතකොට ඒ පදය මොන විභක්තිද? අරිය චිත්තායස්ම.
මොන විභක්තිද?
මේ මේවනේ. ඇයි ဒုတိයා වුනේ?
කර්මෙ.
මොකේ කර්මයේද?
ගිනේන.
ආ. ආහාරති කියන අවසාන ක්‍රියාපදයේ කර්මය ඒක. ඉතින් ඒතෙන් එතකොට මතක තියාගන්න ඕන මේ දේවල් ဒုတိයාවට ආවේ මේ හේතු නිසායි කියන ඒ අවබෝධය තියෙන්න ඕන. එතකොට මේකේ දැන් අපි ওই කතා කරේ ဒုတိයා පද යෙදෙන තැන. තතියා පදත් ඔකේ තියෙනවද? කොහෙද? මෙතන.
සත්‍යේ.
ආය නැද්ද?
සත්‍යේ.
ඒක ဒုတိයා මේ තතියාද?
මේ
කාරක. ඒක තතියා ප්‍රභේදයක් තමයි. හැබැයි අපි ඒකට කරණ කාරකයි. එතකොට පිහිය කරණ කොටගෙන පිහිය උපකාරයෙන් තමයි gediye කැපුවේ. එතකොට ඔන්න තතියා කරණ දෙකේ පදක් තියෙනවා. ආලපන පදක් තියේද? බහුපුරිස. ඕකේ තව චතුත්ති පදයක් තියෙද කියලා කියන්න බලන්න ජිනසිරියා යස්ම. ඇති කියලා හිතලා තමයි මම ලියාගෙන ආවේ. මම වැරදිලක් දන්නේ නෑ නේද? බලලා කියන්න වැරදිලා නම් නේද? නැද්ද? ඈ? ආ බිකුණ. හරි. චතුති බහුවචනයි. පංචමී පදයක් තියේද? මෙත්තානන්දයස්ම. පංචමී පද? චතුත්ති වෙන පද නැද්ද? චතුත්ති පද නෑ. එකයිනේ තියෙන්නේ නේද? හරි. පංචමී පදයක්.
ආපනම්මා.
ඔව්. පංචමී. චට්ටි පදයක් කවුද? කියපු නැති කෙනෙක් රතන ආනන්දයන්.
අමච්ච.
තව තියෙද? චට්ටි පද. වෙන නැද්ද? තිබ්බොත් දඩයක් ගන්න ඕන නේද? අරිය චිත්තයස තියෙද?
තව.
ආ තව කියන පදේ චට්ටි ඈ. උඩම තියෙන්නේ මුල්ම. සප්තමී පද තියෙද? අරිය විලාසයස. එච්චර වෙන නැහැ.
පීතේ.
හා පීතේ. හරි. එතකොට ඒ සප්තමී පද. එතකොට ඔන්න හැම විභක්තියකම පද ওই වාක්‍යයේ තියෙනවා. තියෙන වාක්‍යයක්. ඉතින් ඒවා ටික වෙන් කරගෙන මේ මේ හේතු නිසායි මේ විදියට ආවේ කියන එක ඒ අවබෝධය හොඳටම තියෙන්න ඕන. පැහැදිලිද? ඒ වෙන් කරගෙන තව ඔකේ ගැටලු තියෙනවා අහන්න බලන්න ඉක්මනට. ඔව්. තැබුවේ කොහෙද? ඒ කර්මපදේනේ එය කියලා කියන්නේ. ඒක තබන්න ආධාර වුණ තැන. ඒකට කර්මයට ආධාරපදයක්. ඒ කොස් ගෙඩිය තිබ්බේ කුසියේනේ.
සංකියන්නේ කර්මයේ. ඒකට ආධාරපදේ.
ආධාරක පදේ තමයි බත්ත ගීහේ කියලා කියන්නේ. හරි නේද? තව ගැටලු තියෙද? නැත්තම් අපි මකනවා මේක ඉක්මනට ඒකයි. හරි. නැත්තම් තව වෙලා යනවනේ. ඇති එනං ඈ. පෙරනි ඒව මතක් වෙන්නත් එක්ක ඉතින් කිව්. හරි. යෙදෙන තැන් ටිකනේ. හරි. ඒකත් අපි ඉක්මනට එන්නම්. ඒ සටහනට මේ එක්ක එකතු කරගමු නේද? ဒုတိය විභක්තිය යෙදෙන තැන් ටික අපි කතා කරන් ගියානේ. ဒုတိය විභක්තිය යෙදෙන අවස්ථා සටහනක් දාගෙන තියෙනවා. ඒකේ සටහන යටතේ ලියාගෙන ඇති කිතක පදයක කර්මය අනුක්ත කර්මයේ ဒုတိයෙන් යෙදේ කියලා ඒ අර්ථයෙන් නම් අකර ලියාගෙන තියෙද? තියෙනවනේ නේද? එතකොට ඒ විදිහට යෙදෙන්න පුළුවන් ඒ ဒုတိය පදයක් යෙදෙන්න පුළුවන් මොන මොන වගේ කිතකත් එක්කද කියන එකත් අපි පොඩ්ඩක් එතන ඉඳ තියෙනම් එතනම හරි. එහෙම නැත්නම් වෙනම හරි සටහනක් දාගන්න ඉක්මනට. කිතක කියපුවාම කිතක වර්ග ගොඩක් තියෙනවනේ. නේද? ඒ අතරේ මොන මොන කිතක එක්කද දැන් මා ඔක්කොම නෙවෙයි කියන්නේ. ඒ යෙදෙන්න පුළුවන් කීපයක් ගැන මම දැන් කියාගෙන යන්නේ. එතකොට එක කිතක වර්ගයක් තමයි මේ වගේ ဒုတိය පදයක් යෙදෙන්න පුළුවන් කර්ම පදයක් යෙදෙන්න පුළුවන් పూర్ව ක්‍රියා කිතක. పూర్ව ක්‍රියා. හයක් විතර දීලා තියෙනවද? මට මතක ඉච්චර දුන්නේ. හරි. මේක දැනට සටහන නිකන් දාගන්නකෝ. పూర్ව ක්‍රියා කිතක. පහක් දීලා තියෙද? එහෙනම් ගොඩක් ඒවා දීලා ඇති. ඊට පස්සේ ආපහු මිශ්‍ර ක්‍රියා කිතක. උදාහරණයක් බත්තං පචිත්වා. එතන ලියලා තියෙනං ඊට සමාන එකක් ඒක ලියන්න ඕනේ නැහැ. බත්තං පචිත්වා. එතකොට මිශ්‍ර ක්‍රියා කිතකයක් විදිහට බත්තං පචන්තෝ සෝ බත්තං පචිත්වා සයති හෙතෙමේ බත් පිස නිදයි. එතකොට බත් පිස කියන තැන බත්තං පදේ ဒုတိයෙන් තියෙන්නේ. නිදයි කියන ක්‍රියාපදේ කර්මයක් නැහෙනේ. ඔහු බත උයා නිදයි. පැහැදිලිනේ?
මිශ්‍ර ක්‍රියාපද කියන්නේ අර්ථ ක්‍රියා කියන්නේ එකයි.
දැනට එකයි කියලා එහෙම දරාගෙන යමුකෝ අපි. ඒව විස්තර කිව්වා කලින් නේද? ඒ දෙකේ රූපය එකයි. අර්ථයේ වෙනසක් තියෙනවා කියලා කිව්වා. හරි. හෙතෙමේ බත පිසිමින් සිනාසෙයි. සෝ භත්තම් පචන්තෝ හසති. ඔහු බත පිසිමින් සිනාසෙයි. තව ඊදින අවස්ථාවක් තුම් ප්‍රත්‍යාන්ත කිතක. තුම් ප්‍රත්‍යාන්ත කිතක. උදාහරණයක් සෝ බත්තං පචිතුම් තණ්ඩුලං ආහරති. අරකම ඉතිරි කොටස ලියාගන්න. තණ්ඩුලං ආහරති. හෙතෙමේ බතක් පිසීමට සහල් ගෙනෙයි. එතකොට ඒ ဒုတိယාවෙන් පදයක් කියදෙන තවත් අවස්ථාවක්. කිතකේ දැන් මේකනේ කිතකය. ඒ වට යටින් ඉතින් ඉරක් හරි ඇඳ ගන්න. ඒ කිතකය දැන් ඒකේ කර්මය ඒක ဒုတိယාවෙන් ඒකට වෙනම කොම සටහනක් දා ගන්න නේද? මේක මේක කොටු කරලා මේකට ඉරක් ගහ ගන්නවා. කැමති විදිහකට එක වෙනස තේරුම් ගන්න. ඊට පස්සේ තු ප්‍රත්‍යාන්ත තු යන්නේ කෙලවර වෙන කිතක. ධම්මං සෝතා ධම්මං සෝතා සීලං රක්කති හරි සුඛං ලබති හරි කැමති එකක් ලියගන්න. සීලං රක්කති ධම්මං සෝතා සීලං රක්කති. එතකොට මේ සෝතා කියන පදේ හැදෙන්නේ සෝතු කියන කිතකෙන් අසන්නා කියන අර්ථයේ. එතකොට සෝතු කියන පදය නත්තු ශබ්දය වගේ වර්ණගෙන්නේ සෝතා සෝතාරෝ ඒ විදිහටනේ නත්තු ශබ්දය වගේ. එතකොට මේ පදයේ කර්මය තමයි අසන්නා කියන කෙනේ කිතකය. අසන්නේ කුමක්ද? ඒ පදේ ဒုတိယාවේ ධර්මය අසන්නා සිල් රකි ඒ විදිහට. කලින් ලියාගෙන තියෙනම් ආයෙ ලියන්න ඕන නැහැ. ඊළඟට තව යෙදෙන අවස්ථාවක් අතීත කාල කර්මකාරක කිතක. අතීත කාල කර්මකාරක කිතක ප්‍රත්‍ය කොහොමද අර ගත කත ඒ වගේ පද ගා සෝ ගාමං ගතෝ හෝති සෝ ගාමං ගතෝ හෝති. එතකොට මේ ගතෝ කියලා කියන්නේ ගත කියන අතීත කාල කිතකය. එතකොට ගාමං පදේ ඒ ගිය තැන නිසා ဒုတိယාවෙන් තියෙනවා. මෙන්න මේ ගත කියන ත අතීත කාල කර්මකාරක කිතක ප්‍රත්‍යක් එතන යෙදිලා තියෙන්නේ තයන්න. අතීත කාල කර්තෘකාරක කිතක එකත් යෙදෙන්න පුළුවන්. මෙතන මතක තියාගන්න ඕන මෙතන යෙදෙන්නේ ත ප්‍රත්‍ය බහුලව. මෙතන තවන්තු තාවි තවන්තු තාවි ප්‍රත්‍ය දෙක තමයි අතීත කාල කර්තෘකාරක කිතක කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් මේ දෙක යෙදෙන්නේ. බත්තම් පචිතවා පුරිසෝ පචිතවා එහෙම නැත්නම් පචිතාවි පචිතාවි පුරිසෝ බත පිසුවා වූ පුරුෂයා. මේක ဒုတိය. එතකොට මේ දෙක කිතක. බත්තම් පචිතවා එහෙම නැත්නම් පචිතාවි පුරිසෝ ගාමං ගච්ඡති. බත පිසුවා වූ පුරුෂයා ගමට යයි. පචිතවා පදේ එතකොට පචිතවන්තු කියන ශබ්දෙ ඉන්නේ හැදෙන්නේ ගුණවන්තු ශබ්දේ වගේ වර්ණෙකින්. ဒုတိယය කර්මපදි කිතකේ කර්මය.
සෝ ගාමං ගතෝ කියන්නේ
ගතෝ හෝති කියලා දා ගන්න කියලා වෙයි.
ඔව් ගමට
ගියේ වෙයි. ඒක ඇත්තටම කර්මකාරක කිතක ප්‍රත්‍යක් යෙදුනට කර්තෘකාරක අර්ථයක් උතන තියෙන්නේ. අපි ඒව ගැන කලින් කතා කළානේ ගත කියන තැනදී. පචිතවා එහෙම නැත්නම් පචිතාවි අර්ථ දෙක මේ පද ප්‍රත්‍ය දෙකක් එකතු වෙලා තියෙන උනාට අර්ථය සමානයි. හරි නේද? ඇති. තව ඒ වගේ මතක් කරන්න කියපු ඒවා තියෙද? ඔව්. ප්‍රශ්නයක් තියෙනම් අහන්න බලන්න ඉක්මනට.
අතන මේ හැමතිස්සෙම එන්නේ නැනම් කිව්වා අර නාම විශේෂණයක් විදියට.
නෑ දැන් කිව්වේ මේ කිතකයක් එක්ක යෙදෙන විදිය. කිතකයක අනුක්ත කර්මය විදියට ද්විතියාවක් යෙදෙන තැන්.
ඔව් ඒක කිතකයක් ඉන්නේ
නාම විශේෂණයක ඉස්සරහට එනවා උදාහරණයක් අහන ප්‍රශ්න ටිකක් පැහැදිලි මදි
ක්ලාස් කපන්නා වූ කුරුසිය
ඔව් එතකොට හරි රුක්ඛං චින්දන්තෝ මේ තියෙන එකම තමයි වර්තමාන කාල මිශ්‍ර
ක්‍රියානේ
හරි හරි ඒත් දැන් මේ ක්‍රියා රූපය සමානයි වර්තමාන කාල කිතක කියලානේ මේවට කියන්නේ. මිශ්‍ර ක්‍රියා කිතක ප්‍රත්‍යක්ම තමයි ඉතින්වත් තියෙන්නේ. රුක්ඛං චින්දන්තෝ පුරිසෝ.
ඒවට නාම විශේෂණ කියලා දෙන්නේ
කිතක. නාම විශේෂණ කිතකයක් නේක. නාම විශේෂණ කිතකයක්. කිතකේම යෙදෙන අවස්ථාවක් තමයි නාම විශේෂණ ඊතල. හරි නේද? ඇති එහෙනම් ඒක. තව මේකේ ගැටලු තියෙනම් අහන්න බලන්න වෙන මොනවා හරි. හරි. එහෙනම් මේ ටික මකනවා දැන්. ආපහු තව පොඩි කතාවක් මතක් කරන්න වුණා නම් තිබුණා දැන්. ඔය අකුරු ටික එහෙම වෙන් කරගන්න. ඉතින් දැන් අපි සන්ධිපද ගැන කතා කරා යනවනේ. ඒ ටික වෙන් කරන්න එහෙම ඉස්සෙල්ලා හොඳට ඒ ටික හුරු වෙන්න ඕන. දැන් අකුරක් හැදිලා තියෙන්නේ කොහොමද? නේද? නැත්තම් දැන් කියනවා මේ තියෙන අකුරේ තියෙන ස්වරය ව්‍යංජනයෙන් වෙන් කරන්න කියලා. ඊවම දැන් හරි වැඩි. දැන් මේක කොහොමද හැදිලා තියෙන්නේ කියලා ඊට පස්සේ ප්‍රශ්නයක් එනවනේ. ඒ නිසා ඒ ටික වෙන් කරන්නත් ටිකක් හුරු කරගන්න ඕන. තව පොඩ්ඩක් ලියන්න තියෙනවා. එක මම්ම ලියන්න විතරයි මේ ටික මත් නබර
මේ පොතරන්න රුපියල් 2.75
ඒ පොත පෙන්නලාම එයින් එකක් ඉල්ලගත්තා නම් හරි නේද උඩ පැත්ත පිටි ලියාගෙන යන්න ඕන සොරටි පාදියේ සොරද අ ආ ඉ ඉ උ උ ඒ පොඩ්ඩක් ඉදර ඉච්චරම වුණා තව කෙලවරේ තව කීපයක් ලියන්න තියෙනවා ආ හරි හරි ඒ ඊට පස්සේ එතනින්ම දාන්න අං ඉං උං අං ඉං උං හරි ඊට පස්සේ ඔකට අපි අල් කයන්න ව්‍යංජනයක් විදිහට අරගෙන ඔක්කොටම එකතු කරගෙන යාවා මේක මේ හරියටම අල් කය හරි අයන්නේ යටිම ලිවන හරියට ඊට පස්සේ හැදෙන පදි හරි දිගටම ලියන්න
අපි මේක
ලියාගත්තත් හොඳයි කමන්නේ
ඉඩ
ලියන්න නේද ඉඩක් අවශ්‍යනේ ලියා ගන්න හරි නේද මේ ටික? එහෙනම් මේ හැදින් හැටි පැහැදිලි නේද? අර උඩ තියෙන ස්වරය එකතු වෙලා තමයි මේ ව්‍යංජනෙට මේ ස්වරය එකතු වෙලා මේ අකුර හැදෙනවා. මේක එකතු වෙලා මේක හැදෙනවා. පැහැදිලි නේද? මේ ටික ඉතින් කුරු කර ගන්න ඕන මේ මෙහෙමයි හැදුනේ කියන එක අපි
අයියෝ ඒක නිය ගන්න
ඕන. ඔව්. ඒ යටින් මේක ලිය ගන්න ඕන. නැත්තම් වැරදි.
අර කයන්නත් ඒ පෙළම දාලා ලියන්න.
ආ ඒක නේ වුණා වැරදි. ඊට පස්සේ ආපහු අපි ලියමු මේ වගේ එකක්. ඕක වෙන් කරලා කියමු බලන්න. කවුද කියන්නේ? කොහොමද මේක කියවන්නේ? ඉස්සලා ඊට කලින් මේක කරන්න කලින් කියවන්න එපා. දීරානන්දය. චන්ද සුවන. චන්ද කිත්තියස මම මේක කියවමු බලන්න. කියෝ කියෝ කියෝ. එතකොට මේක අකුරු ටික වෙන් කරලා කියමු බලන්න. කොමාර කියව ගත්තා නේද? අල්කයන්න ලිව්වා. ඊට පස්සේ ආනන්දස්ම. මේමයි හැදෙන්නේ අකුර. ඕකේ නේ මතක තියාගන්න තියෙන්නේ මේ හල් යයන්ක් වෙනුවටම තමයි යංශයක් එන්නේ. පැහැදිලිද? මේ යංශේ ආපුවම වෙන්නේ මේ යංශයක් එකතු කරද්දී මතක තියාගන්නේ රීතිය. මේ ඊට කලින් තියෙන හල් ව්‍යංජනයේ හල් අකුර අයින් කරනවා. ඒ කරලා තමයි හල් යයන් වෙනුවට යංශي දාන්නේ. එතකොට මේකේ කයන්න ලියාගත්ත හල් අකුර අයින් කරලා යංශේ දැම්මා. ඊට පස්සේ ඕ දැන් මේ දෙකම එක අකුරක් කියලා සලකලා ඕ යන්න වෙනුවට දාන පිල්ලම දානවා. කොංගුව මුලින් දානවා. පැහැදිලි. ඒවත් ඉතින් මතක තියාගෙන තියාගන්න. දැන් මොකද මේ වගේ ඒවා අපිට වෙන් කරගන්න වෙනවා සන්ධි පාඩමේදී. අයියෝ කියලා තියෙනවා දැන්. ඒ අයියට එහෙම නෙවෙයි ආර්යයන් වහන්සේ කියන අර්ථයෙන් කියන්නේ. අයියෝ උදායි. ඒ වගේ තැන්වල තියෙනවා. ඒ විදිහට. ඊදෙන් තැන් ගොඩක් තියෙනවා මේ වගේ. ඒ නිසා මේක මේවා සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ වගේ ඉදෙනවා.
යන්සියාව
මේ හල් කිරීම අයින් වෙලා හැදෙනවා. මේක ඉතින් මේක වින් කරගන්න දෙනීම තිබ්බනම් ඇති. ඔකේ ගොඩක් ගැටු වෙන්නේ
මේ වගේ තිබුණොත් කී
එතකොට හල් ක යන්න හල් ය යන්න ඒ යන්න
මේ වගේ ඔන්න පාලි පදයක් තියෙනවා
නැවිනදී
යන්සේ නෑ නේ පාලි නෑ
යන්සේ නැහැ
පාලි නේ ඒ ඒක තමයි යන්සේ කියලා කියන්නේ හල් යන්නමයි ඒ පිල්ලමක් හල් යන්න වෙනුවට ලියන පිල්ලමක් දැන් එහෙමනම් මේ කො මෙහෙම එකක් දුන්නද ඕකේ මම කොහෙවත් මේ අර తත්‍ර తත්‍රා බිනන්දිනී රකා රාජ්‍ය කියලා මේකට කියන්නේ ඒක කොහේ හරි දුන්නා යොතල ඒ පිල්ලම්
ඒක
නම් පිල්ලමක් වගේ
මේකත් පිල්ලමක් අපි යකුරක් විදිහට
කියනවා මේකත් ඒ යකුරම ලියන්න පුළුවන් තව ක්‍රමයක් මහ ප්‍රාණ කයන්න බැඳලා වයන්න මේක එපා ඒක ලියන්න ඕනේ කොහොමද මේ කියවන්නේ සුදමරක් කියමු බලන්න තේජානන්ද ඇස්ම ක්වේසන් මේක වෙන් කරගන්න ඕන මේවා සංදිවල යෙදෙනවා අත කෝ ඒසන් වගේ කියන තැන්වල කෝ ඒ සං කියන එක ක්වේ සං වීරම. එතකොට මේ පදේ හැදිලා තියෙන්නේ මේ පදේ හැදෙන්නේ මහ ප්‍රාණ කෝ ඒ සං කියන එකයි. එතකොට මේ කෝ කියන එකේ ඕ යන්නට
හල්ව
යන්නක් ඇවිල්ලා නේ. එතකොට කොහම හෝ මතක තියාගන්න තියෙන මේක අපිට වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන අපි ඒව ගැන පස්සේ කතා කරනවා පද හැදුණු විදිය අල්ඛයන්න හල් වයන්න ඊ යන්න ක්වේ
නැකේ
නේ ඒ මහ ප්‍රාණහ එක ඇතුළෙම තියෙනවනේ හකාරය ඕයන්න තියෙනවා ඕයන්න නෙවෙයි ඒ යන්නක් මෙතන
තියෙන්නේ
ඒ සං කියලා තියෙන ඕනේ ටික කෝයේ සංකේතය කෝයේ සංකේතය වාක්‍ය නේතු අර්ථ කියන්න බෑ එතෙන් මට මතක ඒ තං කියලා උතන තිබුණේ ඒ තං අතක් ඒ තං ඒ තං මේ ඒ සං කියලා පදයක් එනවා හරි අපි ඒව ගැන විස්තර පස්සේ කතා කරමු දැනට අපි ඊළඟ පාඩමට යමු. හරි. මේ ටික මතක තියාගන්න ඕන නිසා මේ ටික කිව්වේ. ඒ නිසා වචනයක් අකුරක් දැක්කම ඒක මේ විදිහට වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි. නැත්තම් සංදි පාඩම ටිකක් නීරස වෙයි. හරි. ඉස්සරහට යමු. දැන්ට කතා කරපු ටිකේ ගැටලු තියෙනම් කියන්න බලන්න. සංදි අපි දෙකක් ගැන කතා කළා. ඒ දෙකේ ගැටලු තියෙන තැන් තියෙනවා. ඒ දෙකේ වෙනස අඳුරා ගන්න පුළුවන් නේ නේද මුල් එකේදී මුල් ස්වරය ලොප් වෙන්නේ දෙවෙනි එකේදී දෙවෙනි ස්වරය පරස්වරය හැබැයි මේ පරස්වරය ලොප් වෙන තැන් ටිකක් ගැන කිව්වනේ නේද ඒ ටික දැනට ලොකුවට මතක තියාගන්න අවශ්‍ය නැහැ අපි ඒව ගැන පස්සේ කතා කරමු වැඩිදුරට නේද? නැත්තම් ටිකක් බර වැඩි වෙන්න පුළුවන් ඒකයි. කීපයක් දියා ගත්තා නේ. දෙකින්ම හැදෙන පද තියෙනවා. උදාහරණ දුන්නා නේද? අපි හිතමුකෝ අපි මේකේ තියෙන උදාහරණයක් ගමුකෝ නේද? අපි ඊළඟ එකත් කරලම කියරමුකෝ. එතකොට ටිකක් ඕක පැහැදිලි වෙයි. තේරුණාද? ඊළඟ එකත් කරලම ඊළඟ සංදීය ගැනත් කතා කරලා මම එතකොට උදාහරණ ටිකක් කියන්න. එතකොට ටිකක් විස්තර කරන්න ලේසි. පද ටිකක් වැඩිපුර එනවානේ. හරි. පොඩ්ඩක් බලාගන්න බලන්න. එහෙමනම් 12 වෙනි පිටුව. ඒ ටික පොඩ්ඩක් කියවගෙන යමුද? හරි. ප්‍රීතිය විතරක් තේජානන්ද ඇස්ම කියවමු. නෑ නෑ, ප්‍රීතිය විතරක්. ඔව්, ඒ සංලක්ෂයත් පොඩ්ඩක් කියවමු. ඒකත් හොඳයි. පද දෙකයි තේරුම් ගැනීම අපහසුයි. ස්වර ලෝප සංදිය නොකොට
පරස්වර ලෝප සංදිය කත යුතුය.
ඔව්. ඒ තැන් වල ඇත්තටම දැන් සංදි කරද්දි මේ රීතියයි ගන්න කියලා තීරණය කරන්න තව එක ප්‍රධාන කාරණාවක් තමයි දැන් සංදි කළායින් පස්සේ දැන් හිතා ගන්න බැරි නම් මොකද්ද සංදි වුනේ කියලා. තේරුණා? ඒ තැනකත් ඒ කියවෙන වචන දෙකේ පද දෙක බොහෝ දුරට ආසන්නව තියෙන විදිහට ඒ පද දෙක වෙන් කරගන්න පහසු විදිහකට තමයි බොහෝ තැනක සංදි වෙලා තියෙන්නේ. දැන් මේ උදාහරණෙත් හොඳ උදාහරණයක්. තේ අපි කියන එක තේ අපි ඔව්හුද ඒ ඔව්හුත් කියන අර්ථයෙන් ඔව්හුද අපිට මේක සංදි කරන්න පුළුවන්. මේ පදේ වෙන් වෙනවා හල් තයන්නයි ඒ යන්නයි අපිනේ. එතකොට මේකේ තියෙන ඒ යන්න මේවා කළොත් එහෙම හල් තයන්නේ තේ යන්නේ තියෙන ඒ යන්න අයින් කළොත් හල් තයන්න අපි. එතකොට සංදි වෙන්නේ තපි කියලා. ඕක හිතා ගන්න බැහැ. මොකද්ද මේ තපි කියන්නේ? අලුත්ම වචනයක්ද දන්නෙත් නැහැ. මේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙනවනේ. හැබැයි මේක පරස්වරයේ ලොප් කරලා තේපි කියලා තිබ්බොත් බොහෝ දුරට අපිට හිතා ගන්න ලේසි. මේක තේ අපි කියලා මේක තියෙන්න ඇති කියලා හිතා ගැනීමේ ලේසියක් තියෙනවා. ඒක එකපාරම තේරෙන්නේ නැහැ. කාලයක් අපි මේ බුද්ධ දේශනාව ටිකක් කියවලා හිම හුරුව තියද්දි අපිට තේරෙන්න ඕන තේ කියලා පදේකුත් තියෙනවා. දැන් පියන්න විතරක් ඉතිරි වෙලා අපි කියන පදේ පියන්න විතරක් ඉතිරි වෙලා සංදි වුණ තැනුත් බොහෝ තැන් තියෙනවා. එහෙමනම් එහෙම වෙන්නේ නැති මේක හැදෙන්නේ නැත්තේ. එහෙම හිතා ගන්න පුළුවන් කාලයක් මේක සංදි පාඩම එහෙම ටිකක් හුරු කරපුවාම මේ ටික ටිකක් කියවන් ගියපුවාම අපිට හිතා ගන්න පුළුවන් මේ විදියටයි මේ සංදිපද හැදෙන්නේ කියලා. නැතුව තියෙන සංදිපද ඔක්කොම ඉතින් බුද්ධ දේශනාවේ තියෙන ඔක්කොම ටික පොතකින් උගන්වන්න බැහැනේ නේද? ඒ ටිකේ මේ මූලික රීති ටික තමයි කියාගෙන යන්නේ. ඊට පස්සේ අපි ඒ ඔස්සේ ඉතිරි ටික තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊළඟ රීතියත් අපි කියවමු බලන්න. කවුද? චන්ද කීර්තිය ඇස්ම
අසමාන වූ පූර්වස්වරයා ලොක් කර කල්හි පසුව සිටි ඊ ඊ දෙදෙන ඒ කාර බවටද ඌ ඌ දෙදෙන ඕ කාර බවටද පැමිණිත්.
හරි. එතනම සටහනක් දාගන්න තමන්ගේ පෞද්ගලික පොතක් තියෙනම් ඒකේ මෙතන සටහනක් දාගත්තත් කමක් නැහැ. එහෙම නැත්තම් මේ රීතිය සටහන් පොතේ ලියාගෙන ඒක මේ ඔක්කොම ලියන්න ඕන නැහැ. පාලි කොටස විතරක් ලියාගත්තා නම් ඇති. කොචාස වන්නම් ලුත්තේ සූත්‍රයේ නම යටින් දීලා තියෙන්නේ. කොහොමද ඒකේ තේරුම? එතකොට කොචි අසවන්නම් ලුත්තේ කියන එකයි. එතෙම් තැනක අසවර්ණ අපි ඒකේ තේරුම දැන් කියාගත්තානේ. ඒක විස්තර කරන්න අම්ම. ඒක ලියාගෙන කොචාසවන්නම් ලුත්තේ.
කො
හල් කයන්නයි වයන්නයි එකතු වෙලානේ මේ තියෙන්නේ. කොචාස වන්නං ගුත්ති. කොචි කියන පදයෙන් මේ හැදෙන්නේ. කොචි අස වන්නං කියන එක සංදි වෙලා කොචාස වන්නං කියලා පදේ
හැදෙන්නේ. ඒක
ගහලා ඔය ඒක තමයි ලියා ගන්න
ඕනේ.
නෑ ඒක නෙවෙයි වෙන මං කිව්වේ මේ සටහන් පොතේ ලියනවා නම් විතරක් මේක ලියන්න ඕන. සටහන් පොතේ ලියනවා නම් මේක ලියාගෙන දැන් මං ඊළඟට කියන එක ලියා ගන්න. මෙම රීතිය යෙදෙන්නේ ඒක මේකෙම ලියාගත්තර කමන්නේ. දැන් මේ පොතේ නම් මුද්‍රණය කරපු පොතේ නම් ලියාගන්නේ මේ ටික ලියාගත්තා නම් එතනම කමන්නේ. පෞද්ගලික පොතක් නම් තමන්ගේ. මෙම රීතිය යෙදෙන්නේ අසවර්ණ වූ ඒ කියන්නේ සමාන නැති අපි කලින් කතා කළානේ අසවර්ණ වූ අවර්ණය අවර්ණය. අවර්ණය කියන්නේ ආ දෙකටම කියන නමක්. අවර්ණ කියලා කියන්නේ පාලි අවර්ණ කියන පදේ. ඒකෙන් කියවෙන්නේ ආ ධන ආ මේ දෙකටම තමයි අවර්ණ කියලා කියන්නේ. අකාර කියලා කිව්වොත් ඒකෙන් කියන්නේ මේ එකට අකාර ආකාර කියලා ඒ කාර පදයකින් ව්‍යාකරණයේදී කිව්වොත් කියන්නේ මේ එකට අවන්න කියන මේ වන්න පදය දාලා කිව්වොත් ඒකෙන් කියන්නේ යුගලයටම. දැන් ඉවන්න කියලා කිව්වොත් ඒකෙන් කියන්නේ ඊ දෙන්නටම. උ වන්න කියලා කිව්වොත් උ දෙන්නටම. උ කාර කියලා කිව්වොත් උ යන්නට විතරයි. උ කාර කියලා කිව්වොත් උ යන්නට විතරයි. එම රීතියකුත් තියෙනවා ඒකත් මතක තියාගන්න ඒවා ලියන්න ඕනේ නැහැ. ඒතර මේ අවන්න කියලා කියද්දි මේ ආ දෙන්නම ගෙනයි කියන්නේ. වරහන් ඇතුලේ වොන්නම් ඒකත් ලියා ගන්න.
අසවර්ණ වූ
ඒක කැමති එකක් ලියන්න. දෙකම පාලි වචනේ අසවන්න සිංහල වචනේ අසවර්ණ. අසවන්න මේ දැන් අසවන්න එකයි අවන්න එකයි පටල ගන්නත් එපා. තේරුණාද? දැන් කලින්ම අපහු මං කියන්නම්. මේ රීතිය යෙදෙන්නේ අසවර්ණ වූ. ඒක එහෙම නැත්නම් වරහන් ඇතුලේ අසමාන වූ කියලා දාගන්න. අර කලින් ඒක කියලා තිබුණානේ අර සවන්න අසමන්න සරූප අසරූප කියලා කිව්වනේ. අන්න ඒ කියපු අසවර්ණ වූ අවර්ණය එහෙම නැත්නම් ඒකට වරහන් ඇතුලේ දාගන්න ආ දන ආ අවර්ණය පූර්වස්වරය ලෙස සිට ලොප් වූ විට පමණි. මොකක්ද ඒ කියන කතාවේ තේරුම? මේ රීතිය යෙදෙන්නේ දැන් මොකක්ද රීතිය කියලාත් අපි ඉස්සෙල්ලා ටිකක් පැහැදිලි කරගමුකෝ. මෙතනදී කියන්නේ මුලින් තියෙනවා සොරයක් අපි වචනයක් අරගෙන තියෙන එකක් ගමු නේ. න උපේති න උපේති. උපේති කියලා කියන්නේ එළඹෙනවට වෙත යනවා කියන අර්ථය. එතකොට න උපේති කියන්නේ එළඹෙන්නේ නැහැ. මේකෙදි මෙතන ඊට පස්සේ අපි අකුරු ටික වෙන් කරගන්නවා. හල් නයන්න අයන්න උපේති කියන තැන දැන් මෙන්න මෙහෙම තියෙනවානේ. මේ වගේ අවස්ථාවක මුලින් තියෙන පූර්වස්වරය මොකක්ද? අයන්නක්. පරස්වරය උයන්නක්. අන්න ඒ වගේ අවස්ථාවකදී මේ මුලින් තියෙන පූර්ව අකුර, එහෙම නැත්නම් පූර්වස්වරය අයන්නක් හෝ ආයන්නක් වෙනවනම්, ඒ වගේ අවස්ථාවක පිටිපස්සෙන් තියෙන්නේ, එහෙම නැත්නම් පරස්වරය යන්නක් හෝ ඊයන්නක් නම්, ඒ වගේ අවස්ථාවක ඒ මුල් ස්වරය ලොක් කරනවා. පූර්වස්වරය ලොක් කරපුවාම මේ යන්න හෝ ඊයන්න ඒ යන්නක් බවටත්, උයන්න හෝ ඌයන්න ඕකාරයක් බවටත් පත් වෙනවා කියන එක තමයි රීතිය. පූර්වස්වරය විදියට තිබුණු අයන්න හෝ ආයන්න ලොක් කළාම, ඒක කරන්නේ සරාසරී ලෝපන් සූත්‍රයෙන් ලොක් කළාම, ඊට පස්සේ පිටිපස්සෙන් තියෙන්නේ උයන්නක් ඊ ඌ දෙකෙන් එකක් නම්, ඒතැනක ඕ යන්නක් හෝ ඒ යන්නක් වෙන්න පුළුවන්. හැම තැනම නෙවෙයි, ඇතැම් තැනක හැම වෙන්න පුළුවන්. ඒකයි රීතිය. පැහැදිලිද? හැම තැනකම නැත්තම් මේ මුල් එක ලොක් කරපුවාම පිටිපස්සේ තියෙන ඊ ඒ යන්නක් වෙන්නේ, එහෙම කතාවක් නැහැ. එහෙම වෙනවා නම් කලින් අපි දැන් පෙරලා ගන්නකෝ සරාසරී ලෝපන් සූත්‍රයේ යටතේ කියවුන පද ගැන. අමනුස්ස උපද්දවෝ කියලා පදයක් තියෙනවා 11 වෙනියට. ඒකෙත් මේ ටික ඒ විදිහටම තියෙනවා. අමනුස්ස කියන තැන කෙලවරේ තියෙන අයන්නක්. පටන් ගන්න උයන්නකින්. එහෙම නැත්තම් දැන් ඒ වගේ තැනක එහෙම වුණොත් දැන් අපිට මේ ක්‍රමයට පුළුවන් අයන්න ලොක් කළා, උයන්න ඕ යන්නක් කළා. අමනුස්සෝ පද්දවෝ කියලා පදයක් හදන්න. හැබැයි බුද්ධ දේශනාවේ එහෙම එකක් නැති නිසා එහෙම අපි හදන්නේ. බුද්ධ දේශනාවේදී හැදෙන්නේ මුල් ස්වරය විතරයි ලොප් වෙන්නේ. ඊට පස්සේ මේකට නිකම්ම එකතු වෙලා තමයි අමනුස්සුපද්දවෝ කියලා තමයි පදේ හැදෙන්නේ. හැබැයි මේ රීතිය හැටියට මෙහෙම එකක් හදන්න පුළුවන් අපිට. නමුත් බුද්ධ දේ ඒ නිසා තමයි අපි අර මුලින්ම සූත්‍රේ ලියාගද්දි ලිව්වේ ජින වචන යුත්තංහි. මේක බුද්ධ දේශනාවට එකඟ විදිය පදයක් තමයි අපි හදන්නේ. එතකොට බලන්න ඕනේ මේ විදිය පදයක් අපිලා හදන්න නම් පුළුවන්. ඒ වුණාට බුද්ධ දේශනාවේ නැත්තම් අපි ඒක හදන්නේ. අපි හදන්නේ ඒ නිසා දැන් රීති දෙකෙන් දෙවිදියකට පද හදන්න පුළුවන්. පුළුවන් වුණාට බුද්ධ දේශනාවේ දැන් මේ රීති ගොඩක් ඔක්කොම ඉගෙන ගත්තම තේරෙයි මෙහෙමත් එකක් හදුවේ හැකිනේ. මෙහෙමත් එකක් පුළුවන්. හැබැයි හැම විදියෙම මේවා අපි හදන්නේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන විදියට විතරයි හදන්නේ. දැන් ඔතන වුණනම් පරස්වරයත් ලොප් කරන්න පුළුවන්. අමනුස්ස පද්දවෝ කියලත් පදයක් හදන්න පුළුවන්. උයන්න ලොක් කරනවා. පරස්වරේනේ අසවර්ණයි. සමානත් නැහැ. අමනුස්ස උපද්දවෝ කියන එක උයන්න ලොප් කරනවා. අමනුස්ස පද්දවෝ. එහෙම පදත් බුද්ධ දේශනාවේ. දැන් මේකම අපි ගමුකෝ. න උපේතිනේ. මෙතන අයන්න තියෙන්නේ, මෙතන උයන්න තියෙන්නේ. සමාන නැහැ. මේක විතරක් අපිට ලොප් කරන්න බැරිද? කලින් දවසේ කතා කරපු දෙවෙනි රීතියට අනුව වාපරවස රූප අසමානයි. එතකොට එහෙමනම් මේක විතර ලොප් කරන්නත් පුළුවන්. එහෙම වුණොත් නපේති කියලා පදයක් හැදෙනවානේ. ඒ වුණාට එහෙම පදයක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා තමයි දැන් මේ විදිය රීතියක් අවශ්‍ය වෙන්නේ. ඒ විවිධ විදියට පද හැදෙන ක්‍රම බුද්ධ දේශනාවේ තියෙන නිසා. ඒ නිසා අපි මේ එකිනෙක රීතියේ තියෙන වෙනස්කම් ටික දැනට අපි අඳුනගෙන යන්න ඕන. එතකොට අපිට කාලයක් යද්දී තේරුම් ගන්න පුළුවන් මේ පදේ හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා. ඔක පාලි භාෂාවට විතරක් අදාළ එකක් නෙවෙයි. සිංහලෙත් එහෙම තියෙනවා. නේද? දැන් මේ විදිහටම යෙදෙන පද තියෙනවා. අයන්න, උයන්න තියෙන තැන්වල ඕ යන්නක් වෙන තැන්. අරුණ උද්ගමන. අරුණෝද්ගමන වෙනවානේ. අරුණ උද්ගමන. අරුණ නැගීම කියන්නේ අරුණෝද්ගමන. ඒ වගේ පද හැදෙනවා. එතන අයන්න යුයන්නයි තිබිලා ඕ යන්නක් වෙනවා. සිංහලෙත් ඒ විදිහටම තියෙනවා. දැන්
ගන්න නෑනේ. සංදි වෙලානේ කියන්නේ පදයක් නේ අපිට කඩා ගන්න ඕනේ. දැන් අපි ක්‍රම තුනක් ගන්නවා.
ඔව්.
එතකොට ක්‍රම තුනෙන් කඩන්න ඕන ක්‍රමය දැනගන්න අත්දැකීමෙන්
එකක් කියවලා තිබීම. අනිත් එක මේ රීතිය අපිට හොඳට හුරුයි නම් ඊට පස්සේ අපි බලන්න ඕන නෝපේති කියලානේ අවසානට මේ පදේ හැදෙන්නේ. නෝපේති. එතකොට අපිට තේරෙන්න ඕන මෙතන මෙහෙම රීතියක් තියෙනවා කියලා මතක් වෙදි මෙතන ඕ යන්නකුත් තියෙනවා නම් ඒ තැනක න උපේති කියන පද දෙක බොහෝ විට අපිට මතක් වෙනවා. දැන් අපි මේක ටිකක් හුරු වුණාම මේ රීති ටික හොඳට පුරු වුණාම ඔළුවට වැටුණාම අපිට මේ එහෙනම් මේ න උපේති කියන එකයි මෙහෙම තියෙන්නේ කියලා ටග් ගාලා මතක් වෙනවා. ඒක ගැන බය වෙන්න එපා. දැනට මට මතක් වෙන්නේ නෑනේ. මේ මතක් වෙන්නේ නැත්තේ මේ රීතාම හුරු නැති නිසා. ඒ ටික අපි තව ටිකක් ඉස්සරහට කරන් යද්දි මේ ටික හුරු වෙනවා. ඒ ගැන බය වෙන්න එපා. ඒක හුරු වෙන මට්ටමට මම කරුණ ටික කියන්නම්. තව ටිකක් අපි මේ ටික හුරු කරද්දි ඒ ටික හුරු වෙනවා. ඒක ගැන බය වෙන්න එපා. හරි. ප්‍රධාන දෙයක් තමයි අපි මේ තනි වචන ටිකක් හුරු වෙලා තියෙන්න ඕනේ. තනි වචන. දැන් මේ වගේ සංදි වෙන උපේති, අපි, ඉති මේ වගේ පද තියෙනවා කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් ඒ ටික දන්නේ නැත්නම් ඉතින් අමාරුයි. මෙහෙම පදයක් ඉති කියලා පදයක් තියෙනවා. දැන් ඒක දන්නේ නැත්නම් බෑ. ඒ ටික අපි ටිකක් දැනගෙන තියෙනවා. දැන් උපේති කියන පදය අපි කවදාවත් අහලම නැත්නම් ඔන්න ඉස්සලම දකින්න නෝපේති කියලා පදයක්. එතකොට හිතා ගන්න බැරි වෙයි. මොකද අපි උපේති කියන පදේ දන්නේ නැති නිසා. හැබැයි මේකත් අපි දන්නවා. මේකත් අපි දන්නවා නම් මේක දකිද්දි මතක් වෙනවා. මේ හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා.
ආ ඒක තමයි අරව දැනගන්න.
ඒව දැනන් තියෙන්න ඕන.
ඒක හරි ප්‍රශ්නයක් වෙන්නේ
අපි. දැනට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. දැනට මේක දීලා තියෙනවා කතා කිරින්නේ. නෑ ඉතින් අපිට හදා ගන්න පුළුවන් ඒ බොහෝ විට අට කතාවේ පද වෙන් කරලා තියෙනවා. අට කතාවේදී බොහෝ තැනක මේ වගේ තැන්නම් වෙන් කරලා කියනවා. හැම එකම නෙවෙයි. ගොඩක් පද වෙන් කරලා පෙන්නනවා. හරි. ඔව් මෙතන කියලා තියෙන අසමාන පූර්වස්වරයා කියලා පොදුවේනේ. නමුත් ඕක ගැන ඇත්තටම කියන්නේ රූප සිද්ධියේදී රූප සිද්ධි ඒ ආචාර්ය වහන්සේ විස්තර කරනවා මේක අයන්නෙන් පස්සේ තමයි මේ යෙදීම අවර්ණයෙන් පස්සේයි මේක වෙන්නේ කියලා. අනිත් තැන්වල යෙදෙන්නේ නැහැ කියලා. දැන් නැත්තම් මෙතන යන්නක් තිබුණා මෙතන උයන්නක් එන්නත් පුළුවන්. මෙතන යන්නකින් ඉවර වෙලා මෙතන උයන්නක් එන්නත් පුළුවන්. එහෙම තැන්වල යෙදෙන්නේ නැහැ කියලායි කියන්නේ. මේක යෙදෙන්නෙම ආ උ ආ ඊ ඒ වගේ යෙදෙන තැන්වලයි කියලා කියන්නේ. ඒක ඉතින් විශේෂ තැනක් ඉතින් හිතන ලේසි නෑ නේද? ඉතින් එහෙම එකක් කියන්න පුළුවන් කියන්නේ ඔක්කොම ත්‍රිපිටකේම ස්කෑන් වුණා වගේ දැනීලා තියෙ බලලා තියෙන්න ඕන. දැන් අපි කියවන් ගියත් අපිට හිතෙනවනේ මේක මෙහෙම එකක් තිබ්බද දන්නෙත් නෑ නේ. එහෙම කියන්න ලේසි නැහැ ඉතින්. ඒකයි කියන්නේ අර ඉතින් ඒ වගේ මතක් කරද්දි හිතෙනවා මෙහෙම දැනීම තිබ්බේ කොහොමද කියලා නේ. ඒ රූප සිද්ධිය කියන පොත ලියන්නේ ලංකාවේ හිටියා කියනවා ස්වාමීන් වහන්සේලා 19ක්. ඒ ස්වාමීන් වහන්සේලාට ඒ අතරින් හිටපු එක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි සාරිපුත්ත සංඝරාජ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒකස්සුත දහරී කියලා කියන්නේ. එක වතාවක් කියවන් ගියපුවාම එතන කියන්නේ අනේක ගන්ත සහස්සානි ඒකස්සුතේන ධාරේතුන් සමත්ත. ඒ කියන්නේ එක ශ්‍රුතයකින් කියන්නේ එක වතාවක් අහගෙන ගියපුවාම ග්‍රන්ථ දහස් ගණනක්. ඒක බහුවචනෙන් කියන්නේ ග්‍රන්ථ කියන්නේ පොත් කියන අර්ථය නෙවෙයි. ග්‍රන්ථය කියලා කියන්නේ ඒ ගාථාවකට කියන නමක්. ඒවා පස්සේ අපි කතා කරමු. එතකොට ග්‍රන්ථ දහසක් කියලා කියන්නේ බණවර හතරකට. ග්‍රන්ථ 250ක් කියලා කියන්නේ එක බණවරකට. එතකොට ග්‍රන්ථ දහසක් කියලා කියන්නේ බණවර හතරකට. අනේක ග්‍රන්ථ සහස්සානි කියලා කියලා තියෙන්නේ. බණවර හතරේවත් එකක් නෙවෙයි. ඒ වගේ ඒවත් කිහිපයක්. එකවර මුල ඉඳන් අගට කියන් ගියොත් එක ශ්‍රුතයකින් දරන්න පුළුවන්කම තිබ්බා කියනවා. ඒ වගේ ස්වනංශලා 19ක් ලංකාවේ හිටියා කියනවා. ඒ හිටපු ස්වනංශලා 19 අතරින් එක ස්වනංශ කෙනෙක් තමයි රූප සිද්ධි පොත ලියන්නේ. තියෙන් ගැන ඉතින් පුදුම වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් එහෙම මේ විදිහට කියන්න පුළුවන් කියන එකත් නේද. ඉතින් අතරම ඉතින්
මේ සමය වෙනකොට 19ක්
නැහැ. ඔව් ඒ පොළොන් අරු යෝගයේදී. ඔව් ඊට කලින් ඉඳලා තියෙන අනිවාර්ය. ඊට කලින් ඊටත් වඩා හැකියාව තිබුණු ස්වනංශලා ඉඳලා තියෙනවා. ඒ ගැන විස්තර පස්සේ අපි කතා කරමු. දැනට යමුකු මේ මේ හරි.
ස්වාමීනි අර වාපාරෝ අසරූපේ ගියේ කොහෙද? දැන් ආ වේදනාට ඊ ඒ අනිත්‍යවනේ තිබුණොත් මේ එක අයින් කරන්න පුළුවන්. මේ කෙරවල තියෙන. දැන් ආ තිබිලා
අයන්නයි අයන්නයි. නෑ
ඔව් අන්න එහෙම
අයන්නයි ආයන්නයි තිබ්බොත් මුල් ස්වරේ තමයි ලොප් වෙනවා නම් ලොප් වෙන්නේ. පිටිපස්සෙක ලොප් වෙන්නේ
නෑ. වාපාරෝ ගේ දන්නවද?
ඊය දන්නම බෑ.
එතකොට ආනිදයක් එහෙමනේ ආතිවිල ආතිවිල
කොහොම වුණත් දැන් බලන්න තියෙන්නේ මේ දෙක සවර්ණද සවර්ණ නම් යෙද ඒ පිටිපස්සේක ලොප් වෙන්නේ නැහැ. සවර්ණ කියන්නේ ආයන්නට ආයන්න ආයන්නට ආයන්න. මම ඉදා කියවන්නේ දෙපැත්තට මාරු කරලා ගන්න. හරි නේද එතකොට? එහෙමනම් අපි අභ්‍යාසයට යමු නේද? ඊට කලින් අර මේකේ අපි පද දෙකක් විතර හදාගෙන යමු. මේ රීතිය ටිකක් උරු අඩු වෙන්න පුළුවන්. බන්දුස්ස ඉව කියන එක කොහොමද එතකොට පදේ හැදෙන්නේ? මේකේ පදේ හැදෙන විදිහත් අපි එක පදයක් අපි ලියාගමු නේ. න උපේති. කැමති කොක් හරි. කොයි වචනේද හොඳ? යෝජනාව. මොන වචන දෙක හදන එකද හොඳ? ජිනේරිත. එහෙමද? බුදුරජාණන් වහන්සේ විසින් දේශනා ලද කියන එක නේද? ඕක තාම ওই පදේ හැදෙන විදිය ගැන තේරෙන්නේ නැහැ. හේතුව මම කියන්නම්. සමාස පාඩම කරලා ඉවර වෙන්න ඕන. මොකද ඕක තතිය තප්පුරිස සමාසයකින් හැදෙන පදයක්. සමාස වෙලා ඊට පස්සේ සංදි වෙන්නේ. ඒ නිසා තමයි තේරෙන්නේ නැත්තේ. මේ සමාස වුණාම මම කිව්වනේ සමාස වෙනවා කියලා කියන්නේ දැන් පදේ ඇතරම හැදෙන්නේ ඊට පස්සේ මම කිව්වා සමාස වෙද්දි මේකේ විභක්ති අයින් වෙනවා කියලා. සමාස පදයකදී වෙන්නේ විභක්ති අයින් වෙනවා. මේ පදේ වර්ණ කියලා තියෙන්නේ කොහොමද? ඡන්ද කිද්දියස්ම. ජිනේන කියන පදේ වර්ණ කියලා තියෙන්නේ මොන පදේ වගේද? මොන ශබ්දය වගේද?
තතිය.
ඔව් මොන ශබ්දය වගේද වර්ණ කියලා තියෙන්නේ? පුරුෂ ශබ්දය වගේ. එතකොට එහෙමනම් පුරිසේන කියලා තිබ්බ පදේ මුලට ගද්දි පුරිස වෙනවා වගේ ජිනේන කියලා තිබ්බ පදේ විභක්තියෙන් වුණාම ජින කියලා හිරිනවා. ඊට පස්සේ ඒකට අපි එකතු කරනවා ඊරිත කියන පදේ. මේක තමයි දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ. දැන් මෙතනින් තමයි පටන් ගන්න. උඩ කෑල්ල කියලා නැහැ. මොකද සමාස පාඩම තාම කරලා නැති නිසා. මෙතනින් අපි පටන් ගන්නවා ජින වචන යුත්තංහි. ඉන වචන යුත්තං කියලා සූත්‍රයේ ඉස්සලා ගියා ගන්න. ඊට පස්සේ කුබ්බ මදෝටිත මස්සරං ඒ සූත්‍රය ලියාගෙන අපි මේකේ පූර්වස්වරේ වෙන් කර ගන්නවා. ඊට පස්සේ පූර්වස්වරය ලොක් කරනවා. මොකෙන්ද සූත්‍රය? ඊට පස්සේ දැන් අපි කියපු සූත්‍රය කොචාස වන්නන් ඩොත්ති. මේ සූත්‍රයෙන් පිටුපසින් තියෙන දැන් තියෙන ඊ යන්නක් නේ. ඊ යන්න අපි මොකක්ද වෙන්නේ? ඒ යන්නක් වෙනවා. ඉතිරි අකුරු ටිකකින් ඒ විදිහටම ලියා ගන්නවා. මේ විදිහට ආදී මේ විදිය වෙනසක් වුණාම ඒ ආදේශයක් වුණාම ඊට පස්සේ අපහු මේක එහෙම ලියන්නේ නැහැ. දැන් මේ අකුර නිමයා මේ තත්ත්වයටපත් උනේ. ඊට පස්සේ මේ ටික විතරයි ලියන්නේ. හරි නේද? ජිනේන ඊරිතං බුදුරජාණන් වහන්සේ විසින් දේශනා ලද ඊරිත කියන පදේ අර කෙලවරේ තයන්නක් පේනවා නේද? අර අපි කලින් කතා කළේ අතීත කාල කර්මකාරක ත ප්‍රත්‍ය කියලා. තේරුණාද? අන්න ඒ විදිහට හැදුණු පදයක් මේ ඊරිත. දේශනා ලද කියන නිසානේ ලද කියලා හුත් දෙන්නේ කර්මකාරක ත ප්‍රත්‍ය ඊරිත. ඒ තියෙනවා සූත්‍ර තියෙනවා ඒවා සමාස පාඩමේදී ඉගෙන ගන්න. මෙතන මෙතන ඒක ලියා ගන්න ඕනෙත් නෑ උඩ කෑල්ල. බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද යටින් ලියා ගන්න මෙතන. ආ ඒ අන්තිම සූත්‍රය අර මේක එකතු කරන්න. නයේ පරං යුත්තේ. තොර දැන් මේ හැම එකේම මෙතන ඒ යන්නම දාන්න එපා ඈ. මෙතනයි තියෙන අකුරට හැම වෙලේම ඒ යන්නම දාන්න එපා. උයන්න ඌ යන්න තිබුණොත් ඕ යන්නක්. ඒ විදිහට ඒක ගලපලා ඉතිරි පද ටික හදලා බලන්න. ඉතිරි පද ටික තනියෙන් හදලා බලන්න මෙතන. ඡන්ද උදයෝ කියන එක කොහොමද එතකොට ඡන්ද සුමනායස්ම හැදෙන්නේ? ආ ඡන්දෝදයෝ කියලා. උයන්න ඕ යන්නක් වෙනවා. ඡන්දෝදයෝ උපිතෝ කියන එක කියමු බලන්න. උපේතෝ උපඉක්කති කියන එක එහා පැති දීලා තියෙනවා නේද? ඒකනේ බය නැතුව කියනවා. අපි බලමුකෝ ඉස්සරහ අභ්‍යාසෙත් දෙනවා නේ වගේ ඒවා නේද? එතකොට අපි බලමුකෝ. ආ හරි. එහෙනම් අපි ඉක්මනට අභ්‍යාසෙට යමු. මේකේ තව ගැටලු තියෙනම් අහන්න බලන්න මේක හැදෙන විදිහේ. අප හැදිරිකමක් තියෙද? මේක හොඳට මතක තියාගන්න ඕන මේ මෙහෙමයි පදේ හැදෙන්නේ කියන එක. ඉස්සරලා පූර්වස්වරයේ ලොප් වෙනවා ඊට පස්සේ පිටුපසින් දැන් එහෙම ඉස්සලා ලොප් කරන්න කලින් බලන්න ඕන පිටිපස්සෙන් තියෙන්නේ මේ ගැළපෙන විදිහේ මේ සූත්‍රේ දාන්න පුළුවන් එකක්ද කියලා. තේරුණානේ? දැන් උත පිටිපස්සෙනුත් තියෙනවා අපි හිතමුකෝ ආ යන්නක් හරි ඒ යන්නක් හරි ඕ යන්නක් හරි එහෙම තිබුණොත් මේක යෙදෙන්නේ නැහැ. පිටිපස්සෙන් ඒ ඕ ආ ආ ඒ කියන ටිකක් තිබුණොත් මේ සූත්‍රය යෙදෙන්නේ නැහැ නේ. එතකොට මුලිනුත් අයන්නක් හෝ ආ යන්නක් තිබුණොත්ම තමයි මේක යෙදෙන්නේ කියලායි කියන්නේ. හරි. ඔව් පූර්වස්වරය අයන්නක් හෝ ආයන්නක් වෙන්න ඕන. පරස්වරය ඉ උ කියන හතරෙන් එකක් වෙන්න ඕන. ඒ අවස්ථාවකම විතරයි මේ සූත්‍රය යෙදෙන්නේ. පැහැදිලි නේ? හරි. එහෙනම් අභ්‍යාසයට යමු. ගැටලුයිද? ඒ පරස්වරය දැන් ඉ උ ඉ උ හරිනේ. එහෙමනම් පළවෙනි උදාහරණය අපි කියමු බලන්න කාටද පළවෙනි අවස්ථාව. මේ දෙවෙනි පොත පටන් ගන්න පළවෙනි උදාහරණය. කැමැත්තෙන් කවුරු හරි ඉදිරිපත් වෙනවද? හැමෝම දිව බලන් ඉන්නේ නේද? පළවෙනි උදාහරණේ කවුද කැමැත්තෙන් කියන්නේ? බහුනම් භික්ඛූනම් පඤ්ඤත්තානේ වාසනානි වාසනානි වෙන්න. ඔතන සන්ධි පදයක් තියෙනවද කොහේ හරි? ඔතන ඇත්තටම සන්ධි දෙකක් තියෙනවා. සන්ධි දෙකක් එකට ලැබිලා තියෙන්නේ. පඤ්ඤත්තා නේව කියලා එකක් හදාගන්න. පඤ්ඤත්තා නේව. පඤ්ඤත්තා නේව. අපි පදේ ඉක්මනට වෙන් කරගමු. නිකන් හිතලා කියන්න පුළුවන්ද වෙන් කරලා? පදෝ ක්‍රියාත්මක. කොහොමද පදේ වෙන් වෙනව ඇත්තේ? පඤ්ඤත්ත කියන පදේ තේරුම මොකද්ද? පඤ්ඤත්ත. ඒවා අපි ටිකක් බලලා තියාගන්න ඕනේ. මොකද්ද තේරුම? පැනවූ කියන දෙයක්. පඤ්ඤත්ත. ඒව කියලා පදයකුත් අහලා තියෙනවද? ඒව කියලා පදයක් තියෙනවා කියලා. මොකද්ද තේරුම? මෙසේ නේ. ඒ වන්නේ අවධාරණාර්ථ නිපාතයක්. ඒව. තව ආසන කියලා පදයකුත් අහලා තියෙනවද? කොහේ හරි තියෙනවා කියලා. එහෙමත් පදයක් තියෙනවනේ. ඒතර ඔන්න ඔතන ඇත්තටම එකතු වෙලා තියෙන ওই පද තුනම. ආසනානි කියන පදේ නපුංසකලිංග බහුවචනෙන් තියෙන නිසා පැනවූ කියන අර්ථයක් එනවනම් එතකොට ඒ ආසනනේ පනවලා තියෙන්නේ. පැනවූ ආසන කියද්දි අපි ඒකත් ගන්න ඕන නපුංසකලිංග බහුවචනෙට. ඇයි ඒ? විශේෂණ පද යන්නේ. පැනවූවා ඌම ආසනයෝ. එතකොට පැනවූවා ඌම කියද්දි පඤ්ඤත්තානි වෙන්න ඕනේ පදේ. පඤ්ඤත්තානි. ඊට පස්සේ ඊට ටික හදාගන්න පුළුවන්. ලද්දාම කියන තේකම තමයි ඒකට. ලද්දා ඌම කියන එකම තමයි ලද්දාම කියන එකත්. පළ පණවනු ලැබුවා ඌම. ඉතින් කැමති විදියට එක ගලපලා සිංහලෙන් එක එක විදියට කියන්න පුළුවන් නේද? පණවනු ලැබුවා ඌම, පණවූවා ඌම, ඔහොම කිව්වේ. එතකොට අපි කොහොමද වෙන් කරගන්නේ? මෙතන අපි බලන්න ඕනේ එකෙදි දැන් මෙතන එකක් අපිට වෙන් කරගන්න පුළුවන් නම් මේ කියාගෙන යන විදියට අපි වාක්‍ය දිහා බලන්න ඕන. වාක්‍යයේ තේරුම අපි දැන් කියාගෙන යමුකෝ. එක වතාවක් ගෞතම වංශයස්ම කියමු බලන්න. ඒකම් දෙන්නම් මේකම්. සෞරුවේ තේසන් දෙන්නම් එකට කියන්න ඕන. ඒ විභක්ති මොනවද? තේසන් දෙන්නම් කියන පද. දෙන්නම් කියන පදේ විභක්තිය දෙදෙනා. චට්ටි බහුවචනයි. ඔවුන් දෙදෙනාකි. ආසනම තමයි. ඇත්තාහ වෙති. හරි, එතකොට දැන් අපිට තේරෙනවා මෙතන එහෙනම් මේ කියන්නේ පනවපු ආසන ගැනයි මේ කියාගෙන යන්නේ. දැන් අපිට ওই වචන ওই සංදි වචනේ අපිට තේරුණේම නැහැ කියලා හිතමුකෝ. ඒ භික්ෂුන් වහන්සේ ඒ දෙදෙනාගේ නිවෙස්වල බොහෝ භික්ෂූන්ට වෙති කියන ටික තේරෙනවානේ අපිට. ඊට පස්සේ බලන්න ඕන ටිකක් මේ පදේ දිහා, සංදි පදේ දිහා පොඩ්ඩක් බලන්න ඕන. ඒ බලද්දි තේරෙන්න ඕන පඤ්ඤත්ත කැලලක් තියෙනවා. කෙලවරේ සනානි කියලා තියෙන එකෙන් එතන ආයන්නකුත් අර වයන්නේ බැඳිලා තියෙනවා. ඒතකොට ආසන කියලා පදේකුත් නම් මේක නිකන් පේනවා. අන්න ඒ විදිහට අපිට මුල් කාලේ මේක වෙන් කරගන්න පුළුවන්. කෙලවරේ අර වාසනානි කියද්දි අපිට එහෙමනම් මේ පනවපු ආසන මොකක් හරි කතාවක් වෙන්නේ නැති කියලා හරි තේරෙනවානේ. ඒකත් එක්ක අපිට ආසනානි කියන කෙලවරේ තියෙන බහුවචන පදයෙන් අල්ලා ගන්න පුළුවන්. නපුංසක ලිංග බහුවචනෙන් තියෙන්නේ ආසන පදේ. එහෙමනම් මේ පඤ්ඤත්ත පදෙත් ඉන්න ඕන අනිවාර්යෙන්ම නපුංසකලිංග බහුවචනෙට කියලා. අපි පඤ්ඤත්තානි කියලා ඒ ටික වෙන් කරගන්නවා. පඤ්ඤත්තානි ආසනානි කියලා. ඊට පස්සේ ඒව පදයක් තියෙනවානේ. ඊට පස්සේ මැද තියෙනවානේ වයන්නක්. ඊට කලින් දැන් අර නියන්නේ තියෙන්න ඕනේ. එහෙමනම් මෙහෙමනේ. පඤ්ඤත්තානි මැද කොටස අපි දන්නේ මොකද්ද? ආසනානි කියලා අග තියෙනවා. දැන් මෙතන මේ නියන්නේ තියෙන නියන්නේ මෙතන ඇතරම ඇවිල්ලා ඊට පස්සේ අර පදේ හැදිලා තියෙද්දි ඒ යන්නක් වෙලා තියෙනවා. මෙතන වයන්නක් ඇවිල්ලා තියෙනවා. එතනින් අපි අල්ලා ගන්න ඕනේ. එහෙනම් මේ ඒව කියන පදේ තමයි ඇවිල්ලා මේ නිකාරයේ තියෙන යන්න ලොප් වෙලා අර ඒ යන්න එකතු වෙලා තමයි එහෙනම් මේ නේව කියලා ඇවිල්ලා මේ වයන්නේ තියෙන අයන්න ලොප් වෙලා මේ ආයන්නට පැමිණලා තමයි මේ පදේ හැදිලා තියෙන්නේ කියලා තේරෙන්න ඕන. එතන ඇත්තටම වෙලා තියෙන්නේ මේ තැන් දෙකේදීම පූර්වස්වර ලෝප දෙකක් වෙලා තියෙන්නේ. පඤ්ඤත්තානි ඒව කියන පදේ පූර්වස්වර ලෝපය සරාසරී ලෝපං සූත්‍රයෙන් පඤ්ඤත්තා නේව කියලා පදයක් හැදෙනවා. ඊට පස්සේ පඤ්ඤත්තා නේව කියන පදයට අපි එකතු කරනවා ආසනානි කියන පදේ දෙවෙනි සන්ධිය. එතනදී අපි මේ වකාරයේ තියෙන අකාරය ලොප් කරනවා. ඒ සරාසරී ලෝපං සූත්‍රයෙන්ම. එතකොට පඤ්ඤත්තා නේවාසනානි කියලා පදයක් අපේ හැදිලිද නැහැ. දෙපාරකට හදන්න ඕනේ මේක. පද දෙකක් ඉස්සල්ලා අරගෙන ඒක හදලා ඊට පස්සේ අපහු පද දෙකක් අරන් හදන්න
ඕනේ. එතකොට මේ
සංදි දෙකක් මේ පද දෙකේ මේ දෙන්නේ මේ දෙන්නේ ඒ කිවි ඒ වගේ පද තුනක් වෙන්ටර් ඕන. ඔව්. ඒ පළවෙනි පදේ ඒක සංදියක් තනියෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන පූර්වස්වර ලෝපයක් මෙතන සමහරට ක්වචාසවන්නන් ලුත්තේ සූත්‍රයෙන් අසවර්ණාදේශයක් එහෙම වෙන්න පුළුවන්. ඒ දැන් අපිට මේ ටික අපි ඉස්සරලා සරල ටික හුරු කරගෙන ඊට පස්සේ ඉස්සරහට යමු. ඒතකොට මේකේ අර්ථය ගැන අපි හැදිරිකමක් තියෙද මේ කියපු ටිකේ? වාක්‍යයේ යෙදීම ගැන අපි ඕකේ කියමු බලන්න ඉක්මනට. එහෙමනම් ක්‍රියාපදේ මොකක්ද? අරිය විලාසායස් වාක්‍යයේ ක්‍රියාපදේ. එමනම් ඒකේ උක්ත පදය මොකද්ද? දීරානන්ද ආයස්ම. ක්‍රියාපදේ තේරුම මොකද්ද? වෙති. එතකොට උක්ත පදය මොකද්ද? ආසනානි. ආසනානි පදේ. එතකොට ඒකේ විශේෂණ පදයක් තමයි පඤ්ඤත්තානි කියලා කියන්නේ. ඉතිරි පද අපිට වෙන් කර ගන්න පුළුවන්. තේසන් දින්නන් නිවේසනේසු. ඒ නිවෙස් වල කියන අර්ථයනේ සත්තමියෙන් තියෙන්නේ නිවෙස්හි. එතකොට කාගේ නිවෙස් වලද කියන තමයි තේසන් දින්නම් ඒ දෙදෙනාගේ කියලා යෙදුනේ. පැහැදිලි නේ නේද? බහුන්නම් භික්ඛූනම් ඒ ආසන පනවලා තියෙන්නේ කාටද? බොහෝ භික්ෂූන් පිනිස. බොහෝ භික්ෂූන් සඳහා. එතකොට ඒ සඳහා පිනිස කියන අර්ථයේ මොන විභක්තියද? සප්තමීද? චතුත්තිය. හරි. ඊළඟ දෙවෙනි උදාහරණය අපිට පළවෙනි එකට ටිකක් වැඩිපුර වෙලා ගියා. කමන්නේ. දෙවෙනි එක කවුද? කියමු බලන්න ඉක්මනට. පබෝදානන්ද ආයස්ම.
සුත්තාවත්ති ධනවත්ති බාලෝ නීනාමි. ධම්මපද
ඒක විසන්දි කරන්න යන්න එපා නේද? හරි. එතන සම්දියකුත් නැහෙනේ නේද විසන්දි කරන්න? හරි. කියවගෙන යමු. තේරුම?
මට ධනිය මට කතරයයි බාලයා
ඉහෙත්. දැන් කලින් මේ පද තිබුණ නිසා නේද? මේක කලින් පදේ හදලා තිබුණු නිසා නම් අපිට අර්ථයට අගාලා කියන්න පුළුවන්. ඉස්සෙල්ලා ඇත්තටම ඕකේ වාක්‍ය කියන්න කලින් අපි සන්ධිපද විසන්ධි කරගන්න ඕන. උත්තර කියන්න කලින් ඒ විසන්ධි කරගෙන ඊට පස්සේ තමයි අර්ථ කියන්න ඕන. නැත්නම් ඉතින් බැහැනේ කියන්න. එතකොට කොහොමද මේක සන්ධි වුනේ? ඉක්මනට කියමු බලන්න කවුද? තේජානන්ද ආයස්ම. පළවෙනි සන්ධිපදේ මුලින්ම මොකද්ද තියෙන්නේ? මත්ති. කොහමද ඒක එතකොට සන්ධි විසන්ධි වෙන්නේ? පුත්තා මේ අත්ති. මේ අත්ති අපි ওই පදේ නම් ඉතින් කලින් කියපු නිසා ඒක පුළුවන්. කලින් තිබුණානේ පුත්තා මේ අත්ති. මේ කියන්නේ මට කියන අර්ථයයි. අහං එහෙම නැත්නම් අම්හ ශබ්දයේ චතුත්ති චක්ටි පදයනේ. මේ අත්ති කියන එක තමයි මත්ති උනේ. එතකොට මේ විදිහට සන්ධි වෙනවා කියන එක අපි දැනගත්තා නම් ඊළඟ පදෙත් අපිට ඒ විදිහටම ගන්න පුළුවන්. කොහොමද ඊළඟ පදේ? ධනම් මේ. අතරම එතන නිග්‍රහිත සන්ධියකුත් ඇවිල්ලා තමයි පදේ හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි පොඩ්ඩක් අපේ හැදිලි. කොහොමද ධනං මේ අත්ති. ධනය මට ධනය ඇත. එතකොට මෙතන සන්ධි වෙන එක ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රමයටමයි කලින් එක වගේමයි ධනං මත්ති කියලා පදේ හැදෙනවා. කොහොමනේ? ධනං මත්ති. ඊට පස්සේ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේ නිග්‍රහිත සන්ධි වලදී කෙලවරේ මේ තියෙන පූර්ව නිග්‍රහිතය පිටුපසින් තියෙන්නේ වර්ග අකුරක් නම්. වර්ග අකුරු කියන එක අපි කතා කරන්නේ වර්ග 25ක් වර්ග අකුරු 25ක් තියෙනවා. ඒ වර්ග යම් වර්ග අකුරක් තියෙනවාද ඒ වර්ගයේ අන්ත අකුර බවට පත් වෙනවා. දැන් ම මයන්න තියෙන්නේ පප බබම කියන ප වර්ගයේ. එහෙමනම් ප වර්ගයේ අන්ත අකුර බවට පත් වෙනවා මේ මෙතන තියෙන බිඳුව. එහෙමනම් ආයිත් අල් මයන්නක් නේ. අන්න එහෙමයි පදේ හැදිලා තියෙන්නේ. ධනම් මත්ති කියලා පදේ එහෙමයි හැදෙන්නේ. අපි ඒවා පස්සේ කතා කරමු. ඊළඟ ටික කතා කරපුවම තේරෙයි. ධනම් මත්ති. එතකොට ධනම් මේ අත්ති කියන එක ඉස්සෙල්ලා සරාසරී ලෝපං සූත්‍රයෙන් මත්ති කියලා සංදි වෙනවා. ඊට පස්සේ මේ ධනම් කියන කෑල්ල ඉතින් දැනට අමතක කරලා දාගන්න. තාම අපි කතා කරලා නැති නිසා මේ අත්ති කියන එක මත්ති වෙනවා කියලා විතරක් මතක තියාගමු. ධනම් මත්ති කියද්දී එතකොට දැන් මේ ක්‍රමයට තමයි හැදුනේ. දැන් ඒක කියන්න නැතුව ඉතින් බැහැනේ යන්න ඉස්සරහට වචනේ. ඉතින් මතක තියාගන්න මේ විදියටයි මේක හැදුනේ. ධනය මට ඇත කියන අර්ථය. අපි තාම මේක කතා කරේ නැහැ. ඒකට බය වෙන්න එපා. නේද? මේක තාම කතා කරේ නැහනේ. ඉස්සරහට මේක හිත සංකල්ප. ඊළඟ එක එතකන් අපි අහගෙන යමු නේද? ඒ ප්‍රශ්නේ හොයලා තියාගන්නකො. හරි. තුන්වෙනි එක එතකොට. ඒක කවුද කියන්නේ? හා. අරිචිත්තයස්ම කියමු බලන්න.
පුරා දේසාලි වාසින්
වාසීනං
වාසීන මහන්තෝ රෝගෝපද්දව
හා වචනේ හරියට කියුනේ නැහැ.
රෝගෝපද්දව
හා රෝගෝපද්දව එතකොට තේරුම මොකද්ද?
පෙර විශාලා මහනුවර
නුවරද? එතකොට වාසීනම් කියන්නේ
නුවර වැසියන්.
හා
පෙර විශාලා මහනුවර වැසියන්ට මහත් රෝගයන් නිසා පැමිණි උවදුරු විය.
උවදුරක්
විය.
හරි. එතකොට ඔකේ සන්ධිපදේ මොකක්ද? මෙත්තානන්දයස්ම රෝගපද්දව චන්දකිත්තියස්ම අපි ආනන්දයස්මට දෙමු නේද? එතකොට මේකේ පදේ තේරුම මොකක්ද? රෝගපද්දව කියන එක. පදය පදේ තේරුම රෝගයන්ගෙන් ඇති වුණ උවදරක් කියන එකනේ නේද? එතකොට අපි ඉස්සෙල්ලම දැන් සමාස පාඩම කෙරිලා නැති නිසා අර්ථයෙන් අපිට 100%ක් ගන්න බෑ. දැන් මම මේ කතාව වගේ කීමින් කියන්නේ මේ සමාස පාඩම කරපුවාම මේක මීට වඩා හොඳට තව ලේසි වෙනවා. ඉතින් අපිට අර්ථයෙන් ටග් ගාලා පදය මේක මොකද්ද කියලා ගන්න පුළුවන්. දැන් රෝග උපද්දව කියලා ගත්තම පදේ හැදෙන්නේ ඇත්තරම රෝගයෙන් ඇති වුණ උපද්දව. එහෙම නැත්නම් රෝගයම උපද්ද්‍රවයක් නිසා රෝග උපද්ද්‍රව කියලා ගන්නත් පුළුවන්. තව අර්ථයකින් අපිට රෝගයෙන් වෙන උවදුර රෝග උවදුරයි කියලා ගන්නත් පුළුවන්. එතකොට මේ දෙවිදියම කොහොම ගත්තත් ඒක සමාස පදයක්. ඉස්සරලා අපි ඒක එතකොට සමාසය වෙන් කරගන්න දැනගන්න ඕන. එතකොට මේකේ තියෙන පද දෙක මොනවද? රෝගයෙන් වෙන උවදුර. එතකොට රෝගය කියන පදය සහ ඌදුර කියන පදය. එතකොට අපි වෙන් කර ගන්න ඕන. පාලියෙන් මේ පද දෙක මොනවද? රෝගය කියන එකට පාලියෙන් කියන්නේ රෝග. ඌදුර කියන එකට උපද්දව. පැහැදිලිනේ. ඊට පස්සේ දැන් බලන්න ඕන අන්තිමට දැන් හැදිලා තියෙන පදේ මොකක්ද? රෝග උපද්දව කියලානේ. ඒක හැදෙන්න නම් මේකට දැන් අපි මොකද්ද කරන්න ඕන? ඒ පදේ හැදෙන්න නම් මේ උයන්න ලොක් කළොත් හැදෙයිද? දැන් මේක වාපරෝ අසරූපා සූත්‍රයෙන් පිටිපස්සේ එක ලොක් කරන්න පුළුවන්නේ උයන්න. දැන් මෙතන අයන්නක් තියෙන්නේ මෙතන. දැන් මෙතන තියෙන අකුරන් අඳුලා ගන්න පුළුවන් නේද හැමෝටම? මේ ගයන්න ඇතුලේ තියෙන්නේ අයන්නක් කියන එක තේරෙනවනේ. එහෙනම් මෙතන අයන්නයි මෙතන උයන්නයි තියෙන්නේ. වාපරෝ අසරූපා සූත්‍රයෙන් පිටිපස්සේ පදේ ලොප් කර පිටිපස්සේ ස්වරේ ලොප් කරන්න පුළුවන්. අසමානයි නේ මේ දෙක. එහෙම වුණොත් පදේ හැදෙනවද රෝගපද්දවෝ කියලා? හැදෙන්නේ නැහැ. එතකොට රෝගපද්දවෝ කියලා හැදෙන්නේ. එහෙමනම් කොහොමද කරන්න ඕන? පූර්වස්වරේ ලොප් කරන්න ඕන. මේ ගකාරයේ තියෙන අයන්න ලොප් කරලා මේ උයන්නට පමුණවන්න ඕන. එතකොට රෝග පද්දවෝ කියලා හදනවා. එහෙමනම් ඒ දේ කරන්න නම් අපි මොන සූත්‍රයෙන්ද හදන්න ඕන? මොල්සරේ ලොප් කරන එක සරාසරී ලෝපන් සූත්‍රය. එතකොට මෙතන අර කියපු විදියට කොචාස වන්නම් ලුත්තේ සූත්‍රේනොත් දැන් අයන්නයි උයන්නයි තියෙන්නේ. මේක ඔයන්න කරන්න බැරිද? පුළුවන්. ඒ කියපු රීතිය හැටියට පුළුවන්. හැබැයි එහෙම පදයක් බුද්ධ දේශනාවේ රෝගෝ පද්දවෝ කියන්නේ. ඒ නිසා තමයි අපි බුද්ධ දේශනාවට එකඟ පද විතරයි මෙතන හදන්නේ. ඒ නිසා අපි මුලින්ම ලියනවා ගින වචන යුත්තන්හි. ගින වචනේට එකඟ පදයක්. එහෙම එකක් අපිට හදන්න පුළුවන්. හැබැයි බුද්ධ දේශනාවේ නැති නිසා අපි හදන්නේ මේ ක්‍රමයටයි. මෙහෙමත් හදන්න පුළුවන්, එහෙමත් හදන්න පුළුවන්. දැන් ක්‍රම තුනටම හදන්න පුළුවන්. අපි ඉගෙනගත්තු සූත්‍ර තුනෙන්ම මේක හදන්න පුළුවන්. තේරුණා නේද? රෝග පද්දවෝ කියලා ඉසලම රෝග පද්දවෝ කියලා සරාසරී ලෝපන් සූත්‍රයෙන් රෝග පද්දවෝ කියලා රෝග පද්දවෝ කියලා සරාසරී ලෝපන් සූත්‍රයෙන් රෝග පද්දවෝ කියලා වාපරෝ අසරූපා සූත්‍රයෙන් රෝගෝ පද්දවෝ කියලා කොචාස වන්න ලුත්තේ සූත්‍රයෙන් හදන්න පුළුවන් මේ එකම පදේ. අපි ඒ තැනක බලන්න ඕන බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද. දැන් මෙතන තියෙන එකනේ ඉතින් හදන්න ඕන. මෙතන තියෙන්නේ රෝග පද්දවෝ කියලා. එහෙමනම් සරාසරී ලෝපන් සූත්‍රයෙන් තමයි හදන්න ඕන. පැහැදිලිද? ගැටලුයිද? දැන් නම් ඇති වගේද?
බුද්ධ දේශනාවේ වචනයක් නෙමෙයි කියලා අපි හඳුනගන්න.
ඒක ඉතින් අපි දැන් දැනට මේකෙන් නම් හිතාගත්ත හැකි දැන් අභ්‍යාසය තියෙන එකනේ හදන්න ඕන. අභ්‍යාසය තියෙන පදේනේ හදන්න ඕන. ඒක නම් භාවිතයෙන්මයි හදා ගන්න ඕන. භාවිතයෙන්මයි හුරු වෙන්න ඕන. සිංහලයේදී ඉතින් තාම හුරු අඩු නිසා දැනට කලින් කියවුන පද තියෙනවනේ. ඒ වගේන් දාලා හදන්න. ඒ තැන් වල වෙනස් රීති ටිකක් තියෙනවා. ඒ නිසා තමයි වෙනම මේ පද පෙන්වන්නේ. ඒ වර්ණකීම් බුද්ධ ශබ්දය හෝ අනිත් ශබ්ද වලට දැන් ඔතන භික්ඛු ශබ්දයටනේ උකාරාන්තනේ. භික්ඛු ශබ්දයෙන් වෙනස් කරලා පෙන්වන්නේ ඊට වෙනස් විදිහ පද හැදෙන නිසා. පද හැදීම සමාන නැති නිසා. ඒ තැන් ඉදින් මතක තියාගන්න ඕන. ඒ නිසා තමයි මේ පදේ වෙනම වර්ණගිරි පොත් වල පෙන්වන්නේ. ඒ ටික වෙනම මතක තියාගන්න ඕන. ඒක හුරු කරගත්තම ඒ වගේ හැදෙන ඉතිරි පද ටිකෙත් ඒ රටාවට යන්නේ කියලා මතක තියාගන්න. හරි. සමහර තැන් වල වැරදි නම් තියෙනවා. අපි ඒ ටික පස්සේ ඒ ටික බලලා හදාගත්තා නම් හරි. ඔය ගොඩක් අඩුපාඩු තියෙන ඒවා අපි හැදුවා පොතේ. ඒ ටික බලලා හදාගන්න. ගොඩක් තියෙනවා වැරදි නම්. මුද්‍රණ දෝෂ ගොඩක් තියෙනවා. අපි ඊළඟ එකටත් යමු. තව ටිකක් කාලෙ තියෙන්නේ නේද? හරි. හතරවෙනි එක. කවුද? සුදම්ම රක්කිතායස්ම කියමු බලන්න. හතරවෙනි.
සබ්දේව වයම් ධම්මං සුත්තා තං සාදුකම් වනිති කනිස්සාම සබ්දේව සබ්දේ ඒව සියල්ලෝම මයන් ධම්මං සුත්තා මගේ ධර්මයේ මයන් අපි
හරිද එතකොට ඒ තැන්වල වචන දැන් ඒක නිසා තමයි දැන් මේ තැන්වල අපි ටිකක් හුරු වෙන්න ඕන මයන් නෑ මගේ නෙවෙයි ඔක ප්‍රථම මයන් පදේ ප්‍රථම බහුවචනනේ මයන් සබ්බේ ඒව අපි සියල්ලෝම පද මාරු කරලා අර්ථ ගන්න මයන් සබ්බේ ඒව අපි සියල්ලෝම මයන්
සබ්බේ ඒව අපි සියල්ලෝම ධම්මං සුත්තා ධර්මිය අසා තං සාදුකම් මනස කරිස්සාව එය මනාකොට නිමු කරන්නේ
හා එය කිව්වේ ධර්මයේම තමයි මෙතන ඒ එතෙන් වල අපි අර්ථ හොඳට ගන්න ඕන නැත්නම් ඔන්න ඕකයි අපිට අර වැදගත් වෙන්නේ විභක්ති ටිකේම මතක තියෙන එක නේද නැත්නම් අපි සමහර විට ඕක වැරදි විදියට පරිවර්තනය කරන්නේ නේ හැම දිනම මගේ ධර්මය අහලා ඒ වගේ සමහරට ඒකට අන්න වැරදි අර්ථ ගන්න ඉතල ඔතන සන්ධි පදේ මොකක්ද ආනන්දයස්ම පිටිපසර ගිහිල්ලත් දෙරි ඒරින්ද නේද හරි සබ්බේ ඒව පදේ තියෙන්නේ එතකොට දැන් ඔක සබ්බා ඒව නෙමෙයිද තියෙන්න ඕන ද සබ්බෝ ඒවද මොකද්ද තියෙන්න ඕන සබ්බ ඒව නෙවෙයි සබ්බේ ඒවම තමයි පදේ. මොකද මයන් කියන පදේට විශේෂණව තමයි සබ්බේ පදේ ගිහින් තියෙන්නේ. සබ්බ පදේ ගිහින් තියෙන්නේ. මයන් කියන්නේ එතකොට බහුවචන පදයක්. ප්‍රථම බහුවචනයි. මයන් පදේ. එතකොට සබ්බ ශබ්දයේ ප්‍රථම බහුවචනේ ගන්න ඕන. සබ්බෝ සබ්බේ. සබ්බෝ සබ්බේ සබ්බං සබ්බේ. මේ විදිහට නිවර්ණ ගන්නේ. සබ්බ ශබ්දය සර්වනාම පදයක්. එතකොට අපි සියල්ලෝම මයං සබ්බේ ඒව ඒව එතකොට මෙතන සබ්බේ කියන මෙතනක් තියෙන්නේ ඒ කාර්යයක් කියලාවරේ මෙතනත් ඒ කාර්යයක් පූර්වස්වරය අපි ලොක් කරනවා සරාසරී ලෝපං සූත්‍රයෙන් වාපරව අසරූපයකින් බැරිද මේක ලොක් කරන්න පිටිපස්සේ තියෙන එක ලොක් කරන්න පුළුවන් දෙයිද? එහෙම කරා නම් දෙසි. පුළුවන් දෙයිම. ජිනසිරියස්ම. මේ පිටිපස්සේ තියෙන ඒ යන ලොක් කරන්න බැරිද මෙතන? ඈ? උත්තර දෙකයි නිකු පුළුවන් නැත්තම් බෑ. එහෙම බෑ. හොඳට හිතලා උත්තරය දෙන්න ඕනේ. දැන් වාපරෝ අසරූපා කියන එකේ තේරුම මොකද්ද? අසරූප. අසරූප ඌ පිටිපස්ස තියෙන ස්වරයයි ලොක් කරන්න පුළුවන්. අසමාන වෙන්න ඕන. සරූප නැති. සරූපයි කියවි?
සමාන.
දැන් මේක සරූපයි දෙකක් නේ තියෙන්නේ. ඒ යන්නට ඉතින් ඒ යන්න සරූපයි. නේද? ඒ යන්න සරූපයි. අනිත් ඒවා සරූප නැහැ. ඒකයි මතක තියාගන්න තියෙන්නේ.
දැන්
මේක පසුස්වරේ ලොක් කරන්න බෑ. පූර්වස්වරේමයි ලොක් කරන්න ඕන. ඒ නිසා සරාසරී ලෝපං සූත්‍රයෙන් තමයි ලොක් කරන්න ඕනේ. හරි. තව ගෙරළු තියෙනවද ඒකේ? එතකොට සබ්බේ ඒව සබ්බේ අපහු සබ්බේව කියනම පදේ හැදෙනවා.
මේක සබ්බේව තිබ්බත් ඒ සබ්බේව
කියන ඒත් එහෙම තමයි හැදෙන්නේ. සබ්බ ඒව කියන හැබැයි යෙදෙන්න විදියක් නැහැ. දැන් විභක්ති වල වර නැගිලානේ පදේ තියෙන්නේ. දැන් සබ්බේ ඒව කියලා තිබුණා සබ්බා ඒව කියලා ස්ට්‍රීම් ගැන කියලා අපි හිතමුකෝ. සබ්බාව ඉත්‍යෝ. සබ්බා ඒව ඉත්‍යෝ කියලා තියෙන එක අපි සංදි කරත් සබ්බේව කියලා තමයි පදේ හැදෙන්නේ. ඒක හැබැයි වාපරු අසරූපා සූත්‍රයෙන් සබ්බාව කියලා තියෙන තැන් මට නම් මතකයක් තියෙනවා. සබ්බාව ඉත්‍යෝ. දැන් අපි මෙහෙම තිබුණා කියමුකෝ සබ්බා. සබ්බා ඒව ඉත්‍යෝ. සියලුම ස්ත්‍රීලු. හරි. මෙතන ආයන්නනේ. මෙතන ඒ යන්න. අසමානයි. මේක ලොක් කරන්න පුළුවන්. එතකොට සබ්බාව ඉත්‍යෝ. සබ්භාව මංගල උපද්දව දුන් නිමිත්තන් මෙහෙමත් දෙන්න පුළුවන් එතකොට හරි නෑ නපුංසක ලිංගයි නේ ඊළඟ පදේ ඊළඟ වාක්‍ය පස්වෙනි එක තේජානන්දස් මා කියමු බලන්න
සබ්බං සිතං මහාතං දෝහං සිතං විනස්සති සබ්බං ඉදං සබ්බං ඉදං අපි සබ්බං අපි ඉදං
ඉස්සල්ලා ඒ වචන ටික ගලපලා දල අර්ථයක් අපි හදා ගන්න ඕන වාක්‍යයේ. කොහොමද දල අර්ථයක් හදාගන්නේ මෙතන මේ මොකක්ද කියන්නේ? කෙටියෙන් අර්ථය නිකන් කියන්න බලන්න. සබ්බං කියන්නේ සියලුම. ඉදං කියන එකනේ ඔය යන්න අයින් වෙලා තියෙන එක හොයාගන්න පුළුවන් ඇති නේද? ඔව්. සියලු මේ අපේ දේහ නිස්රදය විනාශ වෙන්නේය කියලානේ තියෙන්නේ. ඉතින් ඕක අපි ගලපලා ඊට පස්සේ හදා ගන්න ඕන පද පිළිවෙල. සියලු මේ කියන එකට වඩා හොඳයිනේ මේ සියලු කියලා අපි කියනවා නන් නේද? එතකොට අපි ඉදම් පදේ මුලට අරන් කියනවා. ඉදම් සබ්බං අපි අම්හාකං දේහ නිස්සිතං. ඒකත් අපි මුලට ගන්නවා. අම්හාකං දේහ නිස්සිතං කියන පදේ මුලටම ගන්නවා. අපගේ දේහ නිස්රිත වූ මේ සියල්ලම විනාශ වන්නේය. එතකොට අංක දා ගන්නවා නම් අම්හා කම්පදේ 1 දේහ නිස්සිතං 2 ඉදං කියන පදේ 3 සබ්බං කියන පදේ 4 අපි කියන පදේ 5 විනස්සති කියන්නේ 6. එහෙම දාගත්තොත් වඩා හොඳයි. ඉතින් තව ක්‍රම විදියට අර්ථ කියන්න පුළුවන්. අපගේ දේහ නිස්රිත වූ ඉදං සබ්බං අපි මේ සියල්ලම විනස්සති විනාශවන්නේ. එතකොට අපි දැන් මේ සබ්බං පිදං කියලා තියෙනවාද මේක කොහොමද වෙන් කරගන්නේ? ඒ තැනක ඒ නිසා තමයි බලන්න ඕන මේක විශේෂණව ගිහින් තියෙන අනිත් පද දිහත් බලන්න ඕන. දැන් අපි වුණත් ඒ ටික හොයාගද්දි දැන් මේක පේනවා දේහ නිස්සිතං කියන පදය තියෙනම නිග්ගහිතයක් ඇතුව ඇතරම නපුංසකලිංගයෙන් තියෙන්නේ දේහ නිස්සිතම් කියන පදේ. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් එහෙමනම් මේ සබ්බම් පිදං කියලා එකටමනේ තියෙන්නේ. මේක තියෙද්දි එහෙමනම් මේක නපුංසකලිංග පද ටිකක එකතුවක් තමයි මේ ඇත්තේ අරකට විශේෂණව යන නිසා. ඒ නිසා මෙතනින් පේනවා මේ මයන්නක් එහෙමත් තියද්දි අර කලින් කියපු රීතියක් දැන් මතක් වෙන්න ඕන. බිඳුවට හල් මයන්නක් එනවා කියන රීතිය. කලින් කිව්වනේ අපි නේද? ඒ නිසා එහෙනම් මෙතන එහෙනම් සබ්බං කියලා තියෙන්න ඇති. අතන නිග්‍රහිතේකුත් තියෙනවනේ දේහ නිස්සිතම් පදේ නපුංසකව. සබ්බං. ඊට පස්සේ මයන්නට දැන් මෙතන ඊට පස්සේ තවත් කෙලවරේ පිදං කියලා කෑල්ලකුත් තියෙනවා. පිදං කියද්දි එහෙනම් ඔක ඇතුලේ ඉදං වගේ සද්දේකුත් ටිකක් තියෙනවනේ. මොකද ඉදං කියන පදේ නපුංසක ලිංගයි ඒක වචනයි ප්‍රථමායක වචනයි. දේහ නිස්සිතම් පදෙත් නපුංසක ලිංග ප්‍රථමායක වචනයි. ඒ නිසා එහෙමනම් මේක ඉදං වෙන්න ඇති කියලා අපිට වින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මැද දැන් පියන්නක් තියෙනවනේ අපි කලින් කතා කළා මේ පොතේදීම කිව්වා බොහෝ විට අපි ශබ්දයේ පියන්න විතරක් ඉතිරි වෙනවා අයන්න ලොප් වෙලා කියලා නේ. අන්න ඒ කියපු එකත් අපි මතක් කරගෙන එහෙනම් මෙතන අපි දාලා බලනවා. අපි කියලා දාලා බලනවා නේද? එතකොට මොකද වෙන්නේ කියලා මේක හදා ගන්න පුළුවන්. පුළුවන් හැබැයි මේ රීතිය තාම උගන්නලා නැහැ මේ මුල් ටික නම්. ඒක අපි පස්සේ ඉගෙන ගන්නේ. මේ වගේ අවස්ථාවක අපිට මේක හදා ගන්න පුළුවන්. මෙතනත් රීතියක් තියෙනවා ඒකත් ඉතින් පස්සේ මතක අපි කතා කරනවා. එතනදී මේ පිටුපසින් තියෙන අයන්න අපිට ලොප් කරන්න පුළුවන්. ඒත් එක්කම ඊට මුලින් තියෙන නිග්‍රහීතය අන්න අර අල්ම යන්නක් කරන්න පුළුවන්. දැන් ඒ ටික හැදුනා. මේ ටික පැහැදිලි ඇතිනේ නේද? සබ්බම්පි කියන කෑල්ල හදාගත්තා. මේ තියෙන නිග්‍රහීතයට පස්සේ බිඳුවකට පස්සේ තියෙන ස්වරයක් ලොප් කරන්න පුළුවන් කියලා රීතියක් තියෙනවා. ඊට පස්සේ නිග්‍රහීතය ඒ වර්ග අන්තයක් බවට පත් වෙනවා කියලා රීතියක් තියෙනවා. දැන් මෙතන පියන්නනේ දැන් ඉතිරි උනේ. පයන්නේ පයන්නට අදාළ වර්ගාන්තය හල්ම යන්න. ඒ නිසා තමයි සම්බම්පි කියලා පදේ හැදුනේ. ඒක අපි දැනට හදාගෙන ඒ හදන හැටි අපි පස්සේ රීති ඉගෙන ගමු. සම්බම්පි කියන පදේ දැන් හදාගත්තා. ඊට පස්සේ ඒක අපි එකතු කරනවා ඉදන් කියන පදෙත් එක්ක. මේ එකතු කරද්දී මෙතන තියෙන්නේ යන්න, මෙතනත් තියෙන්නේ යන්න. ඒ තැනක පිටිපස්සේ යන්න ලොප් කරන්න පුළුවන්ද? එහෙමනම් අසමාන නැති නිසා සමාන නිසා අපි මුල් ස්වරේ තමයි ලොක් කරලා මේකට ගන්න. ඉතින් දෙකේදීම වෙන්නේ එකදී. ඒ වුණාට රීතිය අනුව අපි ඉතින් දැනට එහෙම කරනවා. පස්සේ ඉතින් හිතා ගන්න පුළුවන් මේක මෙහෙමයි හැදුනේ කියලා නේද? ඉතින් මෙතනදී මේ යන්න අයින් කරලා මේ යන්නට පමුණුවල ගත්තම සබ්බම් පිදං කියලා පදේ හැදෙනවා. කට්ටිය කියන්නේ නේද සන්ධි කරන්න ගියපුවාම සන්ධි උඩුක් වෙනවා කියලා මේ දීවාගේ ටිකක්. ඒ නිසා තමයි මේකේ යෙදෙන්න ඕනේ. මං කලින්ම පළවෙනි පොතත් පටන් ගන්නත් කලින්මද කොහෙද මං කතාව කිව්වා දෙවෙනි පොත කියන එක ලීසි නැහැ. පළවෙනි පොත ඉඳලා හරියට එක වසර ඉඳලා එකවර පහ වසරට දැම්මා වගේ ටිකක් අමාරු වෙනවා. ඒ නිසා ටිකක් යෙදෙන්න කියලා මං කිව්වා. ඒ නිසා මේකට එන්න කලින්ම මං අනතුරු ඇඟවීම කරලා තිබුණේ ටිකක් සූදානම් වෙන්න නේද? ඒ නිසා ටිකක් සූදානම් වෙන්න මේක ටිකක් කියදෙන්න. අල්ලා ගන්න පුළුවන් බැරි වෙන්නේ නැහැ. මේක අල්ලා ගන්න පුළුවන්. මේ හිතන තරම් අමාරු නැහැ. මේක ටිකක් ඉස්සරහට කරගෙන යද්දි මේ ටික අහුවෙනවා. අනිත් ඒවත් කතා කරද්දි ප්‍රශ්න ටික විසඳේනවා. ඊට පස්සේ සබ්බම්පි දං කියලා පදේ හැදෙනවා. මේකේ යන්න අයින් වෙලා මේ යන්නට පැමිණෙනවා. එතකොට සම් පියන්නේ තියෙන යන්න අයින් වෙනවා. මේ යන්න අයින් වෙලා මේ හල් පයන්නේ ජයන් හිම නෙවෙයි. හරි. සබ්බම් ඉදං කියලා නේද දැන් තියෙන්නේ. මේ යන්න ලොක් කරලා මේ යන්නට පමනවන. එතකොට සබ්බම් පිදං කියලා පදේ හැදේ. සබ්බං අපි ඉදං දේහ නිස්සිතං. ඔව් අම්හාකං දේහ නිස්සිතං. අපිට නම් ඔව්
සම්පන්න කියන කාර දෙවිනිස්සක කියන එකට
පදේට විශේෂණයි.
එතකොට මේ ගම්මයේදී අපගේ දේහසිකොට මේ කියන්නේ
ඇසුරු කොට නෙමෙයි. ඇසුරු කොට ඇත්තා වූ අපගේ දේහය දේහ නිස්රිත වූ මේ සියල්ල ලේසි වැඩි වගේ ලේසි වැඩි වගේ
ලේසි වැඩි මොකද
කියන්නේ මේ සියල් දේහ නිස්ෘත කියන එකේ තේරුම දේහය ඇසුරු කොට ඇති මේ සියල් දේහය නිස්ෘත වූ මේ සියල් විශේෂණ නේ ප්‍රථම නපුංසක ලිංග ප්‍රථම පද මේ ඔක්කොම මේකේ උක්ත පදේ මොකක්ද දේහ දේහ නිස්සිතං කියන පදේ දේහ නිස්සිතං විනස්සති. ඕ ඕ විනස්සති. දේහ නිස්ෘතය විනාශවන්නේය කියන එක තමයි වාක්‍යය. දේහ නිස්ෘතය විනාශවන්නේය. මොන දේහ නිස්ෘතයද? සබ්බං අපි ඉදං. මේ සියලුම දේහ නිස්ෘතය.
අපිට
කරකවල අතහැරියා වගේ වෙනවද? වචන අර්ථ අල්ලා ගන්න බලන්න ඕන. මේ දේහය කියන කතාවයි දේහ නිස්ෘතය කියන එකයි දෙකක්. දේහ නිස්ෘත කියන කියන්නේ දේහය ඇසුරු කොට ඇති කියන එකයි. ඒකෙන් අදහස් කරන්නේ ශරීරය කියන එකම නෙවෙයි, ශරීරය සතු කියන අර්ථය. දේහය ඇසුරු කොට ඇති. දේහ නිස්සිතං කියන්නේ ඔව්, දේහ නිස්සිත කියන පද දෙක එකතු වෙලා හැදෙන්නේ සමාස පදයක්. සියලුම දේ කියන එක තමයි තේරුම. ඔව්, ශරීරය ඇසුරු කොට ඇති සියලුම දේ. හරි, ඊළඟ එකත් අපි කියමු. අරි චිත්තයස්ම කැමතිද? කිව්වනේ නේද? විනී විසුද්ධියස්ම.
නෝ හේතම් පන්තේති වික්ඛු භගවතෝ වදින්සු. සාමිනි භාග්‍යවතුන් වහන්සේ මෙය ලෝකේ යයි වික්ඛු
බාස්වර්තු වහන්සේට කිව්ව. එතකොට ඔකේ කර්තෘ කවුද? ක්‍රියාපදේ කර්මපදේ. කර්මපදයක් තියෙනවද ඔක? ඒක ද්විතියද? හරි, වෙලා යන නිසා මම කියන්නම්. නෝ හේතම් බන්තේති කියන මුළු කොටසින්ම තමයි කර්මයේ කටයුත්ත කෙරෙන්නේ. කලින් අපි කතා කළා අන්තර්වාක්‍ය කියලා කතාවක් කිව්වේ නේද? එතකොට මෙතනත් ඒ වගේ අවස්ථාවක්. ස්වාමීනි මෙය නොවේ යයි භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට කීහ. කීවේ කුමක්ද? මෙය නොවේ යයි. මේ මුළු කෑල්ලම තමයි එතකොට ඒ කොටසින්ම තමයි කර්මයේ කටයුත්ත කෙරෙන්නේ. ඒවා අපි පස්සේ කතා කරමු. තුන්වෙනි පොතේදී ඔව් අන්තර් වාක්‍ය කියලා කියන්නේ එතකොට දොර මුළු වාක්‍යයක්ම කර්මපදේ වෙනුවට යෙදෙන අවස්ථාවක්. එතකොට ඕකේ අපි දැනට සන්ධි පාඩමනේ, අන්තර් වාක්‍ය පාඩම නෙවෙයිනේ. ඒ නිසා දැනට ඕකේ තියෙන සන්ධි පද ටික ඉක්මනට කියාගෙන යමු බලන්න. දීරානන්ද ආයතන සන්ධි පද කීයක් තියේද කියමු බලන්න. හේතං. හා, ඊට පස්සේ
බන්තේති.
හා, බන්තේති. ඒව දැන් නම් හොඳට කිව්ව හැකි මොකද කමා තියෙනවනේ නේද? දැන් පුස්කොළ පොතක් දෙන්න ඕන. පුස්කොළ පොත්වල ඔය මොකුත් නැහැ, කමා නැහැ. දැන් ඉතින් අලුත් තාක්ෂණේ තියෙන නිසා මේ කමා හිම දාලා මේවා ටයිප් කරලා තියෙනවා. ඒක හිතලා බලන්න පුරාණයේ හිටපු ඒ උත්තමය කොච්චර නුව නැතිද මේවා. දැන් අපිට මේවා තියාගෙනත් මේ ටික වෙන් කරගන්න බැහැනේ. දැන් ඔය මොකුත් නැහැ, විරාම ලකුණු තිබිලා නැහැ, විරාම ලකුණු නැහැ, ඒ විරාම ලකුණු නැහැ, පාලි භාෂාවේ විරාම නැහැ, පුස්කොළ පොත්වල විරාම ලකුණු නැහැ මොකුත්, කමා ඒවා නැහැ. එතකොට ඒ නිසා තමයි ඉතින් අපි ඒ ගෞරවෙත් රකින්න ඕන. අපිට මෙච්චර මේවා ලේසි කරලා දීලත් අමාරු කොට. එතකොට ඒවා මුල් කාලේ එහෙම ඒ තියාගෙන ආපු උත්තමයන්ගේ කොහොම නුවණක් ශක්තියක් තිබුණද කියලා ඒවත් ඉතින් තේරුම් ගන්න.
පුස්කොළ මාත් පොත වදි නින්නේ නේ.
ඉතින් එච්චර හැකියාවක් තිබ්බනම් මෙච්චර දඟලයිද මේ ටික නේද? මේ සන්ධිපද ටික වෙන් කරගන්න නේද?
හරි. නෝ හේතං. නෝ හේතං. අපි නෝ පදේ ටිකක් වෙන් කරලා ලියන්නේ. හේතං කියන තැන තමයි ඇත්තටම සන්ධිය තියෙන්නේ. හේතං. අනිත් පදේ බන්තේති. ඒක නම් හොයාගන්න ලේසියි නේ. මොකද්ද මෙතන සන්ධිය? බන්තේ ඉති කියලා තිබ්බ එකේ මොකද්ද ලොප් වෙලා තියෙන්නේ?
යන්න. වාපරෝ අසරූපා සූත්‍රයෙන් යන්න තමයි මොකද මුලින් තියෙන්නේ ඒ යන්න බන්තේ කියන පදේ ඒ යන්නක් තියෙන්නේ. පිටිපස්සෙන් තියෙන ඉති කියන එක බන්තේ ඉති කියන එකනේ. බන්තේ කියන තැන ඒ යන්න ඉති කියන තැන යන්න අසමානයි. පිටිපස්සෙන් තියෙන යන්න ලොප් කරන්න පුළුවන්. ඒතර හේතං කියන තැන කොහොමද හැදෙන්න ඇත්තේ? මෙතන ඒ ඒ කාර්යයක් තියෙනවා. මෙතන නිකන් වචන දෙක මොනවා හරි පේනවද? ඈ අකුරු දෙක ඒතං. ඔව් පිටිපස්සෙන් තිබුණ එක නම් ඒතං වෙන්න ඇතිනේ. අපි ලියලා බලමු ඒතං. එතකොට දැන් මේ හයන්නේ මොකද්ද කියවෙන්නේ? හයන්න විතරක් ඉදිරි. හේ
කිව්වොත් එකක්
යන. ඔකේ නෝ හේ ඒතං. ඒ කියන එකේ තේරුම ඉම්බා කියන අර්ථය එක මෙතන ගැළපෙන්නේ නැහැ වගේ නේද? හා. ඉදාලා බලනවා අර හී කියලාත් කියන නිසා. මේ මේකක් තියෙද ඔහම වචන අකුරක් හරි මොකක් හරි එකක් මේ ප්‍රබෝධානන්දයස්ම? තියෙනවද මොකද්ද? තේරුම? කියන්නක් තියෙනවා නිපාතයක්. පදපූර්ණ ප්‍රධාන පදපූර්ණ අර්ථවල එහෙම යෙදෙන නිපාතයක් තියෙනවා. ඒ නිපාතේ තමයි අතරම මෙතන ඉදිරියට තියෙන්නේ. කියන්න. නෝ හි ඒතං කියන එකයි. අපට හි මෙතන කියන්නයි ඒයන්නයි තියෙනවා. එතකොට මුල් කියන්න ලොප් කරනවා සරාසරි ලෝපන් සූත්‍රයෙන් පමනුවර හදපුවම හේතං කියලා පදේ හැදෙනවා. සරාසරි ලෝපන් සූත්‍රයෙන් මේක දෙන්නේ. හරි නේද? හේතං නෝ හේතං. එතකොට අපි පද වෙන් කරගන්නේ ඒතං නෝ බන්තේ ස්වාමීනි ආලපන පදේ බන්තේ ස්වාමීනි ඒතං හි නෝ මෙය නොවි මෙය නොවි ඉති යනුවෙන් බික්කු භික්ෂුන් වහන්සේලා භගවතෝ වදින් සුනේද තියෙන්නේ යෝ භාග්‍යතුන් වහන්සේට කීහ. හරි ඊළඟ එක අපි ස්වාමීනි මෙය නොවේ. ස්වාමීනි මෙය නොවේ. මේ නෝ කියන පදේ න කියන නිපාතයට මේක නිපාතයක්. න කියන නිපාතයට සමානයි යත්තේ. මේ දෙක සමානයි. ස්වාමීනි මෙය නොවේ. යයි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට කීහ. හරි. ඒකෙම කියන්නේ වෙනම නිපාතයක් කියලා කියන්නේ. හරි. ඊළඟ එකත් අපි කියමුද බලන්න. කවුද? චන්දකිතියස්ම උත්සාහය කරන් බලමුද?
දාසේ නම තහන්නේ දාරෝණි ගහෙත්වා දාසී යාවු පචි.
සම් ඔකේ සම්දිපදේ මොකක්ද? හරි. පදේ වින් කරලා කියන්න පුළුවන්ද? එතකොට දැන් මේ මෙතන නියන්නක් එහෙමත් තියෙනවා. පිටිපස්සෙන් දාරුණි කියලා තියෙනවා පදයක් නේ. එතකොට පේනවා මේක විශේෂණයක් විදියටයි ගිහින් තියෙන්නේ. ඒතර විශේෂණ විදියට එන පද මොනවද කියලා අපි කලින් කතා කළා. මොනවා වගේ දේවල්ද විශේෂණ විදියට එන්න පුළුවන්? සංඛ්‍යා නේද? ඔව්. සර්වනාම කිතක කියලා එහෙමත් අපි කිව්වනේ නේද? එතකොට පොඩ්ඩක් බලන්න ඕන මෙතන එහෙනම් කිතකයක් වත් කොහරි තියෙනවද? නිකන් හට කෑල්ලකුත් තියෙනවා. හට කියලා හටානි කියලා අපි ඉගෙනත් ගත්තා කිතකයක් ගැන නේද? මෙතන මේ නා යන්නකුත් තියෙනවා. මෙතන 16 නා කියා කැලලකුත් තියෙනවා. පොඩ්ඩක් බලන්න ඕනේ ඒක. 16න ආහටානි කියලා අන්න වෙන් වෙනවා නේද? ඒ වගේ පේනවා. අන්න ඒ වගේ ඉතින් මේ මීට හිතලා බලන්න ඕන. 16න ආහටානි. 16න දැන් 16න කියලා පදයක් තියෙනවානේ. දැන් මේ වෙන් වෙන පද දෙක ඇත්තරම මේ තියෙන පද දෙකක් වෙන්න ඕන. නැතුව වින් කරන්න එපා. 16 කියලා වෙන් කරලා නාහටානි කියලා එහෙම ඉතින් එක එක විදිහට වෙන් කරන්න පුළුවන් විවිධාතේ ඉන්න. එහෙම නෙවෙයි මෙතෙන්ද වාක්‍යයට ගැලපෙන විදිහට වෙන් කර ගන්න ඕනේ. හරි. 16න ආහටාන. එතකොට පූර්වස්වර ලෝපය මෙතන ආයන්න ලොප් වෙලා මේ ආයන්නට පැමුණාම මේ පදේ හැදෙනවා. සරාසරි ලෝපං දාසේන ආහටානි දාසේ නාහටානි. ඒ රටාව පොඩ්ඩක් අල්ලගන්න. එතකොට ඔක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඉස්සරහට කරගෙන යද්දී ටික හැදිලි වෙනවා. ඊළඟ එක වාක්‍ය කියන්නේ ඉතින් එච්චර ගැටලුවක් නැහැ නේද? මේකේ කත්‍රූපදේ දාසී කියන පදේ, යාගුම් කියන්නේ කර්මය, පචි කියන්නේ ක්‍රියාව. එතකොට ගහෙත්වා කියන පූර්ව ක්‍රියාවේ කර්මය, දාරූණි කියන පදේ ဒုတိယවෙන් තියෙන්නේ, ආහටානි කියන පදෙත් එතකොට ဒုတိယවෙන් තියෙන්නේ, නපුංසක ලිංග ဒုတိယ බහුවචනයි, දාසේන කියන පදේ තතියවෙන්නේ. ඒ ටික පැහැදිලි. හරි. ගැටලු තියෙද තව? වාක්‍යය එතකොට දාසයා විසින් ගෙනෙනා ලද දර ගෙන දාසිය කැඳ පිසුආය. තව එක ගැටලු තියෙනම් අහන්න බලන්න.
හත දිනකේ සිංහදේව මොකක්ද කියන්නේ? සබ්බේ ක්ලෙස්මනේ.
ඔව්. අපි සියල්ලෝම මයන් සබ්බේ ඒව. අපි සියල්ලෝම ධර්මය අසා එය මනාව මෙනෙහි කරන්නෙමු. ධර්මය අසා එය මනාව මෙනෙහි කරන්න. ඊළඟ වාක්‍ය හරි නේද? අටවෙනි එක. අපි 10ක්වත් අද දවසේ කතා කරන්න නේද? ඊළඟ දවසේ අපි තව ටිකක් වේගෙන් යනවා. තාම හුරු නැති නිසා ටිකක් ටිකක් හෙමින් ගියේ. ඉස්සරහට ටිකක් අමාරු යෝගෙද උඩට බලමු අපි පුළුවන් විදියට. හොඳයි. හරි, ඊළඟ එක එහෙනම් කියමු බලන්න. කවුද? චන්ද සුමනායස්මත් බලමු, උත්සාහයක් කරමු.
යදාහම් නගර මදමාති.
හරි, අමාරු එකක් අහුනේ නේ.
මම චත්තං ගන්නේ.
ඒක ටිකක් අමාරුයි අතරම. කමන්නේ, කියන්න බලමුකෝ. ඈ ආ, ඊළඟ දවසේ ඉන්නේ නැති විද්දන්න ඊට පස්සේ ඉන්නේ. ඕ බලමු උත්සාහයක් අරගෙන. යදා අහං නගර මග මාසින්. එතකොට නගරං අග මාසින් කියන එකයි. ඒ බිඳුවට මයන්නක් එනවා කියලා මං කලින් කිව්වානේ. මෙතන ඇත්තටම අර තාම කෙරුන් නැති සංදි කීපයකුත් තියෙනවා. කමන්නේ, අපි ඉති ටික යමුකෝ. දැන් අර යදා කියලා තිබුණොත් මං කිව්වා තව පදයක් ඒ වගේම ඒත් එක්ක යෙදෙනවා යුගලයක් විදියට කියලා. යදා ආ, ඊළඟ එක එහෙනම් කියන්න බලන්න උත්සාහයක් කරා.
තදා ඒකෝ
පුරිසෝ. ඉති ටික කියන්න පුළුවන්, ඒ ටික කියන්න ඕන නැහැ. එතකොට ඔකේ අර්ථය කියාගෙන යමු බලන්න. යදා යම් කලෙක අහං මම නගරං අගමාසින්. යග නගරයට ගියෙම්ද? ගියෙම්ද අතීත කාලපදයන්නේ. තදා එකල්හි ඒකෝ පුරිසෝ පුරුෂේක් මම චත්තං මගේ කුඩය ගන්හි ගත්තේය. පැහැදිලි නේ නේද? ඉතින් නගරයට යනකම් බලන් ඉඳලා ඉඩේ ගත්තා කියන කතාව තමයි කියලා තියෙන්නේ. හරි. ඕකේ, එතකොට සන්ධි පද මොනවද? යදා හං ඒක ඉතින් වෙන් කරලා අපි දැන් කිව්වනේ යදා අහං කියන පදේ.
මේක තාම පදේ හදන්න බෑ. මෙතන අපි දැන් කතා කරපු රීතියට වඩා වෙනස් පදයක් වෙනස් ක්‍රමයකටයි හැදිලා තියෙන්නේ. අතරම වෙලා තියෙන්නේ දීගං කියලා පස්සේ අපිට සූත්‍රයක් එනවා. ඒකෙන් තමයි මේක හැදෙන්නේ. මුල් ස්වරය අපි කතා කළා සමාන පද දෙකක් තියෙනවා නම් පිටිපස්සේ එක ලොප් වෙන්න බෑ කියලා කතා කළානේ. එහෙමනම් දැන් මෙතන ආයන්නයි අයන්නයි තියෙන්නේ. එතකොට දැන් පිටිපස්සේ තියෙන ආයන්න ලොප් කරන්න පුළුවන්ද? බෑ. සවර්ණයි. ඒ නිසා අත්‍තරම මෙතන වෙන්නේ පූර්වස්වරය ලොප් වෙලා පිටිපස්සේ ස්වරය දීර්ඝ වෙනවා. ඊට ඊට ලේසියිනේ මේ මේක ලොප් කරා නම් පිටිපස්සේ. ඒ වුණාට එහෙම වුණත් තව වෙන තැන්වල අර රීති පැටලෙන නිසා තමයි එහෙම නොවෙන්න තව රීතියක් මෙයා කරලා තියෙන්නේ. මෙතනදී අතරම වෙන්නේ මේ යදා කියන එකේ තියෙන දාකාරාස්ත දාකාරී තියෙන ආයන්න ලොප් වෙලා පිටිපස්සේ තියෙන අයන්න දීර්ඝ වෙනවා. අපි ඒක ඊළඟට පස්සේ කතා කරනවා. ඒ නිසා දැනට මතක තියාගන්න මේ පදේ වෙන් වෙන්නේ මෙහෙමයි කියලා විතරක් දැනට මතක තියාගන්න. යදා අහං කියලායි තියෙන්නේ. හරි. ඊළඟ එක කරපුවාම මේක පැහැදිලි වෙයි. ඒ නිසා එතකන් හිතන් දෙන්න එපා ඊගෙන. හරියු ගනේ තියෙන්නේ කියලා හිතෙයි මේ නේද? අපි ඊළඟ දැන් සූත්‍රේ කතා කරද්දී මේ ටික පැහැදිලි වෙනවා. හරි. ඊළඟ පදේ නගර මග මාසින් නගර මග මාසින් අපි වෙන් කරලා ලියා ගන්නවා. නගරං අගමාසින්. ඒකනම් එච්චරම අමාරු නෑ. අර කලින් කියපු රීතියම තමයි. මෙතනදී බිඳුව වෙනුවට පිටිපස්සෙන් ස්වරයක් තියෙන තැනක හල්ම යන්නක් එනවා. ඒ රීතියම නෙවෙයි, මේක වෙන රීතියක්. එතනදී කිව්වේ පිටිපස්සෙන් වර්ග අකුරක් තියෙනවා නම් ඒ වර්ගයේ අන්තය එනවා කියලා. මේක වෙන රීතියක්. පිටිපස්සෙන් ස්වරයක් තියෙන තැනක බිඳුවට මයන්නක් හෝ දයන්නක් එනවා කියලා පස්සේ රීතියක් අපි කතා කරනවා. ඒක අපි දැනට හිතාගන්න වැඩිය කතා කලබල වෙන්න එපා. මේ ඒකෙන් තමයි මේ පදේ ඇදලා තියෙන්නේ. අපිට දැනට ඕන මේක වෙන් කරගන්න විතරයි. ඒ රීති අපි පස්සේ කතා කරනවා. ඒ ටික ඉවරුනම ආයෙ මුලින්ම මේක බලාගෙන යමු නේද? එහෙමද? රීති ටික විතරක් ඉස්සලා කතා කරන් ගිහිල්ලා ඊට පස්සේ මුලින්ම අභ්‍යාස බලා යන්නේ කොහොඳයිද මන්ද? දැන් මුලින්ම අන්තිමට පස්සේ තියෙන රීතිත් යෙදිලා තියෙන නිසා නේද? කමන්නේ දැනට අපි මේ විදියට බලාගෙන යමු. මේ පදේ වෙන් කරගන්න එක විතරක් දැනට කරගෙන යමුකෝ. අපිට මේ අදාළ සංදි විතරක් අපි කතා කරගෙන යනවා. අනිත් ඒවා මෙහෙම වෙනවා කියලා නිකන් කියාගෙන යන්න. හරි. නෑ, මේක එන එකක් නෙවෙයි. බිඳුවට ආදේශයක් නෙවෙයි. මේ පැත්තට ඊතල ගහන්නේ. දැන් මෙතන ඉඩ නැති නිසා මම ගහුවේ මේ පැත්තට ඊතලේ ගහලා පෙන්නන්න. ඒතර නගරං අගමාතින්. එතකොට ආල්මයන් ආයන්නට ආපුවම ආවහු මයන්නක් වෙනවා. එතකොට නගර මග මාසින් කියලා පදේ හැදෙනවා. හරි. මේ බින් ඒවා ඒ ගැන හිතන්න යන්න එපා. දැන් ඒ ආල්මයන්ට මේ ආයන් එක තුනම ආයි මයන්නක් වෙනවා. හරි. මේ මේක ක්‍රියාපදේනේ. ක්‍රියාපදේ නගරයට ගියෙම්ද? ගිය තැන නිසා මේක තුතිය. මේක නාමපදයක් නෙවෙයි, ක්‍රියාපදයක්. ගියෙම්ද කියන එක උගමාසින්. ඊළඟ වාක්‍ය වෙලාව නම් ගියානේ. අමාරුද? 10ක්වත් අපි ඉවර කරලා අද දවසේ නේද? හරි, ඉක්මනට ඊළඟ එක කියමු බලන්න. කවුද? පබෝදානන්දයස්ම.
ධාරකා විස්තෝණ චින්තන අනංගන්ත දේහානිති ඊනානි පුප්පනා. හරි.
නෑ නෑ, වැරදි අන්තිම එක කිව්වා. පුප්පනා කියලා තියෙනවද? දැන් ටිකක් වෙලාවක් ගිහිල්ලානේ තියෙන්නේ නේද?
කරුණාකර කැඩීමට වනයට ගොස් සුදුත නිරද මල් නිර්නාවෝ.
ඒක මුල් ටික කෝ කිව්ව මල් කැඩීමට කියලායි කිව්වේ. හා හා හරි. ඒකට ඕකේ තියෙන සංදි පද ඉක්මනට කියාගෙන යමු බලන්න. පුප්පා නෝ චිනිතුම් කොහමද ඒකට වෙන් වෙන්න ඕන ඕක? පුප්පානි ඕ චිනිතුම් කියන එකයි. ඒකට ඒ පූර්වස්වර ලෝපය සරාසරි ලෝපන් සූත්‍රයෙන් පූර්වස්වරය ලෝපුණා පිටිපස්සේ තියෙන ඕ යන්නට බෙදුනම නෝ යන්නක් වුණා. පුප්පා නෝ චිනිතුම්. ඊළඟ එක සේතානිපි නීලානිපි කියන එකේ දෙකේම එකම ක්‍රමයට අපි කියන පදේ සේතානි අපි නීලානි අපි කියන තැන් දෙකේ අයන්න ලොප් වෙලා තියෙන්නේ ඉකාර මුලින් තියෙන්නේ ඉකාරයක්. ඒ නිසා වාපරෝ අසරූපා සූත්‍රයෙන් පරස්වරය ලොප් වෙනවා. පුප්පානා හරින්සු පුප්පානි ආහරින්සු කියලායි වෙන්නේ. පුප්පානි ආහරින්සු. එතකොට ඒ තැන් වල අපිට වෙන් කරගන්න ඒ දැනීම ප්‍රමාණවත් අපේ ආහරින්සු කියන්නේ ක්‍රියාපදේ. එතකොට ගෙනාවේ මොනවද පුප්පානි කියලා නෙන්න ඕන. එතකොට අපිට තේරෙන්න ඕන මෙතන ဒုတိයා පදයක් එන්න ඕන. ဒုတိයා බහුවචන පදයක් නේ එන්න ඕන. පුප්පානි එහෙමනම් පුප්පානා කියලා පදයක් නැහැ නේද? පුප්පානි කියලා තමයි එන්න ඕන. හරි. ඒකේ ගැටලු තියෙද මොනවා හරි? නේ. එතකොට ඔකී කත්‍රූපදී ධාරකාපදී පුප්පානි පදේ තමයි කර්මය ආහාරින්තු ක්‍රියාව. එතකොට ඊට කලින් ඕචිනිතුන් කියන කිතකේත් කර්මයක් තියෙනවා පුප්පානි කියන එක. පුප්පානි ඕචිනිතුන් සරාසරි ලෝව. පුප්පානි කියන්නේ නිකාරස්ත ඉකාරය ලොප් වෙනවා. ඕකාරයක් පිටිපස්සේ තියෙන්නේ ඕචිනිතුන් කියන පදේ. තොර පුප්පා නෝ චිනිතුම්
පුප්පානාහරි
ඔ පුප් ඒකෙත් එහෙමමයි. ආහාරින් සුනේ පිටිපස්සෙන් තියෙන ආයන්නනේ.
එතකොට නම් සමාන ස්වරනේ.
ඒ නිසා තමයි මුල් ස්වරේ ලොප් කරන්නේ. දැන් සමාන ස්වරම වින්න ඕනද මුල් ස්වරේ ලොප් කරන්න? එහෙම එකක් නැහැ. 64 ක්‍රමයකට හැදෙනවා කියලා එකයි කිව්වේ. සමාන වුණත් අසමාන වුණත් පූර්ව ස්වරේ ලොප් කරන්න පුළුවන්. පරස්වරේ ලොප් කරද්දි තමයි අසමාන වෙන්නේ. ඒ සමාන වෙන්න මොන නැහැ මුල් එක ලොප් කරා. අසමාන උනත් ලොප් කරයි. දැන් උදාහරණ බලන්නකෝ සරාසරි ලොපන් එකේ. සමාන ඒවා විතරද ලොප් කරලා තියෙන්නේ. නොහි ඒතම් කියන එකේ. මුල් තියෙන්නේ නොහි කියන තැන යන්න. ඒතම් කියන එකේ ඒ යන්න. ඒ නිසා ඒ සරාසරි ලොපන් එක 64 ආකාරයකට හැදෙනවා කිව්වේ ඒකයි. සමාන උනත් අසමාන උනත් ලොප් කරන්න පුළුවන් මුල් ස්වරය. හරිනේ නේද? පුප්පානි ආහාරින්සු කියන එකෙත් එතකොට පූර්වස්වරේ ලොප් වෙන්නේ ආහාරින්සු කියන පදෙයි පිටිපස්සේ ආයන්නක් තියෙනවා ඒත් එක්ක බඳුනම පුප්පානාහාරින්සු කියලා පදෙ හැදෙනවා. 10 වෙනි එක ඉක්මනට කියමු කවුද? විනේ විසුද්ධිය ඇස්ම 10 වෙනි එක
තේනදී ආවෝ කියන එක කල්පන්න කියලා.
ඇයි තේන කියන එක සංදි වෙලා නැහැ. ඒක වෙනම තියෙන්නේ. හවුසෝ විතරයි සංදි වෙලා තියෙන්නේ.
තේනටි හවුසෝ කියන එකයි.
ඔව්. හී කියන එක වෙනම පදයක් ඈ. තේන වෙනම
තේන හවුසෝ ගන්හතමේ පත්ත කීවරානේ තේරෝ කාහ හව් සානිස්මතුනි තොප විසින් මාගේ
නැහැ. කොහොමද තොප විසින් කියලා ගත්තේ?
තේන
නැහැ. එතන අත්‍තර මාර්ථයේ එබැවින් කියන එක. එහෙනම් එසේනම් තේනහි තේනහි කියන මේ පද තුනේම මේ පද දෙකේම එකතුව අපි ගන්න එසේ වීනම් එහෙමනම් තේනහි එසේ වීනම්
තේනහි.
ඒ කියන්නේ ආ හොඳයි එහෙමනම් මේ ටික ගන්නකො කියන එක තමයි ඔය කියලා
තියෙන්නේ.
තව සංදියක් තියෙනවා. හවුසෝ කියන තැන එතකොට හි නිපාතයට ආවුසෝ කියන පදය ඇවිල්ලා සරාසරි ලෝපං සූත්‍රයෙන් පූර්වස්වර ලෝප විලා පදේ හැදෙන්නේ. මේකත් එතකොට සරාසරි ලෝකම් පූර්වස්වර ලෝක. ඒතෙන් ඉතින් වඩා හොඳයි මේ සූත්‍රවලට ඉතින් නම තමන්ට ඉලක්කමක් හරි මොකක් හරි මතක තියාගත්තා නම් අපි සරාසරි ලෝකම් කියන්නේ එකනේ මුලින්ම කතා කරපු එකනේ එක හරි දාගන්නවා. පළවෙනි සූත්‍රයේ හැටියට තමයි මේක මේ පදේ හැදෙන්නේ. වාපරවස රූපා කියන්නේ දෙවෙනි එක. ඒ දෙවෙනි විදිහට හැදෙනවා නම් ඒ ඉස්සරහ ඒක ළඟින් දෙකේ ඉලක්කම හරි එහෙම මොනවා හරි ක්‍රමයක් මතක තියාගන්න. ඒක ලේසි. එහෙමයි හැදෙන්නේ කියලා. හරි. එසේ වී නම් එහෙම නම් කියන්නේ. තව සංදියක් තියෙනවා. පත්ත චීවරಂತಿ පත්ත චීවරಂತಿ
පත්ත
චීවරಾಣි අක්ති නෑ පත්ත චීවරං ඉති කියන එක පත්ත චීවරං ඉති කොහොමද ඒක හැදුනේ? තාම මේ සූත්‍රය අපිට කියලා නැහැ. ඒ නිසා තාම ටිකක් අල්ල ගන්න අමාරුයි. මේක අපි කතා කරලා නවත්වනවා. චීවරಂತಿ වෙන්නේ අර කලින් කියපු ප්‍රමේයතම පත්ත චීවරං ඉති කියලා පද දෙක තියෙන්නේ. කලින් කිව්වා වගේම ඉස්සෙල්ලා මේ පිටිපස්සෙන් තියෙන ස්වරය ලොප් වෙනවා. නිග්‍රහීතයක් ඒවා අපි පස්සේ ඉගෙන ගන්නවා. මේක සටහන් දා ගන්න ඕන නැහැ. මේ නිග්‍රහීත සංදි වල අපි ආපහු ඉගෙන ගන්නවා මේක. නිග්‍රහීතයකට පිටිපසින් තියෙන ස්වරය ලොප් කරන්න පුළුවන් ඇතම් තැනක. ඒ ලොප් වුණාම ඊට කලින් තියෙන නිග්‍රහීතයේ බොහෝ සෙයින්ම වර්ගාන්තයක් බවට පත් වෙනවා. මෙතන දැන් තියෙන්නේ තියන්නක්නේ. ඒ ත වර්ගයේ තියෙන, කයන්න තියෙන වර්ගයේ තත දදන වර්ගාන්තය හල් නයන්නනේ. අන්න හල් නයන්නක් බවට පත් වෙනවා. දැන් හරිද බලන්න. පත්ත චීවරಂತಿ අපි ඒවා තාම ඉගෙන ගත්තේ නැති නිසා දැනට ඒක ගැන ඉච්චර හිතන්න එපා. මෙහෙමයි පදේ හැදුනේ කියලා නිකන් දල මතකේ තියාගන්න. මේ රීතිය තාම ඉගෙන ගත්තේ නැහැ.
මොකක්ද
කී ෆයිබර් එකක් නැහැ ඔය හිතන්න
එපා මේ ඉතී අර්ථය ආව මේකේ වාක්‍ය තේරුම වෙනස්
අපි අර්ථය කියමුකෝ නේද ආවුසෝ එවත්නි තේනහි එසේ වීනම් මේ පත්ත චීවරං ගන්හත ඉති මගේ පාත්‍ර සිවුරු ගනු මැනව යයි තේරෝ ආහ තෙරුන් වහන්සේ කීහ. ඒක දැන් වචන එහෙම වෙලා තියෙන ගන්හත ඉති ගනු මැනව යයි. ඒ දැන් ඉති එක එන්න ඕනේ. ඒතකොට දැන් මේ පද මාරු වෙලා ඒක ඒ පාලි ඉතින් රටාව අපි ඒවා කියවලා ටිකක් හුරු වෙන්න ඕන. අපි ඊළඟ දවසේ පාඨමංජරියත් පොඩ්ඩක් කියනවා. මේක ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපිට අපි මේ අභ්‍යාසයේ ඉවර කරලා බලමු තව අලුත් රීති එකක් දෙකක් හරි කතා කරන්න. ඒක කරලා ඊට පස්සේ විරාම තිබුණොත් බොහෝ විට නෙමෙයි පොඩ්ඩක් කතා කරන්න උත්සාහවත් වෙනවා පාඨමංජරිය. තව මොනවා හරි ගැටලු තියෙනවද? දැන් නම් තිබුණත් අහන්නේ නේද? තිබුණොත් ඊළඟ දවසේ අපි අහන්න නේ. හරි. මසාව අද ටිකක් අමතර කාරණා ටිකක් කියන්න උනා නේද මේ. අර අකුරු හැදෙන හැටි කිව්වා නේද? ඒව කතා කරලා අර දිග වාක්‍යයක් කතා කළා. ඒව නිසා ටිකක් වෙලා ගියා. මේකට මං පොඩි පිරිසට මේක ටිකක් ලේසි වෙන්න කාරණාවක් කියන්නම්. මේ දැන් මෙතන අපි මේ කතා කරන පොතට අමතරව මේ සංදි ගැන විස්තර කරව පොත් ඇති. ඒ තැන්වල පොඩ්ඩක් ඒ කොටස කියවන්න. කියවලා තව ඉතින් ওই පාළි දන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ ඒත් එක්ක පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ තාම අපිට වෙඩි දවසකුත් නැහැ. හිට නෙමෙයි අනිද්දා ආපහු නේද? ආපහු පොත තියෙනවා බ්‍රහස්පතින්දා. ඒදි ඉතිරි ටික පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඔව් මේක ඉතින් ප්‍රධානම දේ මේ වගේක් පුරු වෙන්න ඉතින් ටිකක් අභ්‍යාසය. පොඩ්ඩක් යෙදලා හිතන්න ඕන ටිකක් මේක මෙහෙමද හැදෙන්නේ ඇත්තේ කොහොමද කියලා. ඊතරම මේ සංදි පාඩම ගොඩාක් ලොකු අමාරු පාඩමක් නෙවෙයි. ඊට වඩා තව ටිකක් සංකීර්ණ පාඩම් ටිකක් ඉස්සරහට එනවා. ඒ නිසා මේක ඇත්තටම ටිකක් ලේසි පාඩමක් සංදි පාඩම. සමාස වල එහෙම ටිකක් නෙවෙයි වැඩිපුර හිතන්න තියෙනවා තැන්. ඒ නිසා ඉතින් මේක ටිකක් කැප වෙලා බලාගෙන යම්. ඉතින් දවසකට පොඩි වෙලාවක් හරි අර කියපු විදියට වින් කරගෙන කට්ටිය බලනවා ඇති කියලා ඉතින් මං හිතනවා නේද. ඒ නිසා එහෙම ටිකක් මේ ටිකේ වැඩිපුර යෙදෙන්න ඉතින් මේ දෙවෙනි පොත ඇත්තටම හරියට කරගත්තොත් කෙනෙක් ඒ කිනාට තනියෙන් යම් මට්ටමකට පොතක් කියව ගන්න පුළුවන්. පෙළටුවාවත් තනියෙන් කියව ගැනීමේ හැකියාව ගොඩක් දුරට ඇති වෙනවා දෙවෙනි පොත හරියට කරගත්තොත්. ඒ නිසා අපි ඉතින් ඒක ටිකක් උනන්දුවෙන් කරගෙන යන්න බලමු. ටිකක් උත්සාහවත් වෙන්න. දැනට මොල් ටික අහුවුනේ නැති ආශ්මතුන්ලා ඉන්නවා නම් ඉතින් ඒ ටිකක් උනන්දුවෙන් බලාගෙන යන්න ඕන. නේද? හරි. ඒකෙදි අනිත් ප්‍රධාන දේ තමයි Taman තනියෙන් බලා යනවට වඩා ඇත්තටම තව කවුරු හරි එක කතා කරන් යනවා නම් කාලේ ගොඩක් ඉතිරි වෙනවා. ඒ නිසා Taman තනියෙන් බැලුවට සමහරවිට ඔන්න කීප වතාවක් කියවන්න ඕන ඔක තේරෙන්නේ. ඊට වඩා ලේසි තව කවුරු හරි එක කතා කරනවා නම් ඒ තැනක ගොඩක් වෙලාව ඉතිරි වෙනවා. ඒ නිසා අර කීප දෙනෙක් වුණ එකතු වෙලා හරි එක්කෙනෙක් දෙන්නෙක් හරි එකතු වෙලා එහෙම සාකච්ඡාවක් කරන්න තියෙනවා ඉතින් වඩා හොඳයි. ගැටලු තෙන් කතා කරලා මේක මෙහෙම වෙන්නේ නැති ඉතින් රණ්ඩු වෙවි හරිවත් ඉතින් උත්තර එනවා නේද ඔකට. නෑ නෑ ඕක මෙහෙම සම්දි කරලා තියෙන්නේ නෑ ඕනේ මේ මේකෙන්නේ නේද. එහෙම හරි ඉතින් ඒක රණ්ඩු වෙන්නේ නැතුව ඉතින් අපි ඉතින් ඒ ටික මේ එහෙම කතා කරගෙන යමු. එතකොට ඉතින් ඒ ටික ලේසි වෙයි. කමන්නේ එහෙම අතරම කතා කරාම මේ අදහස් එනවනේ කීප දෙනෙක්. එතකොට ලොකු පහසුවක් තියෙනවා. ඒ ටික අපි ඉස්සරහට තව ටිකක් කතා කරනවානේ උදාහරණ. එතකොට ගොඩාක් ඒවා අහුවේවි. තව උදාහරණ ඉස්සරහට පොත් කතා කරන් යද්දි කියවගෙන යද්දිත් මම ඒ තැන්වල සංදි විසන්දි කරලා පෙන්නන්නම්. සූත්‍ර දේශනා ආදී කතා කරද්දි අපි ඒ තැන්වල එතකොට තව ටිකක් ඒවා අලුත් වෙනවානේ. මේකේ හැබැයි මේ රීති ටික අනිවාර්යයෙන්ම දැන් මතක තියාගන්න. පාලි වාක්‍ය මතක තියාගන්න. ඒකේ අර්ථය මොකද්ද කියලා මතක තියාගන්න. දැන් ඒ තියෙන විදිහටම පද ඔක්කොම නෙවෙයි. සරාසරේ ලෝපං. මුල් ස්වරය සමාන වුණත් අසමාන වුණත් ස්වර දෙකක් ළඟ තියෙනවා නම් මුල් ස්වරේ ලොප් කරන්න පුළුවන්. වාපරෝ අසරූපා. අසමාන ස්වරය තියෙනවා නම් පිටිපස්සේක ලොප් කරන්න පුළුවන්. කොචාස වන්නම් ලුත්ති. මේ විදිහට මේ අර්ථ ටිකත් එක්ක කෙටියෙන් ඒ ටික මතක තියාගන්න. එතකොට ඒක ටිකක් දිගයි තේරුම නේද? අසවර්ණ පූර්වස්වරයක් තියෙනවා නම් අසවර්ණ පූර්වස්වරය ලොප් වූ කල්හි පිටිපසින් තියෙන ඊ දෙක ඒ කාර්යයක් බවටත් පුහු දෙක ඕකාරයක් බවටත් පත් වෙනවා කියලා. ඒ වගේ කෙටි ඉදින් මතක තියාගන්න කියන්න යන තරම් වෙලාවක් යන්නේ නැහෙනි මතක තියාගන්න නේ. මේ විදිහට පොඩ්ඩක් කෙටියෙන් ඒ ටික මතක තියාගෙන පාලි වචනේ පාඩම් කරගන්න ලේසි. මොකද මේ සූත්‍ර කෙටියෙන් හදලා තියෙන්නේම ඕකට. ලේසියෙන් මතක තියාගන්න. මේ රීතිය මතක තියාගන්න නිසා තමයි මේ පාලි ව්‍යාකරණ සූත්‍ර හදලා තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍රය කෙටියෙන් මතක තියාගන්න. සූත්‍ර තුනයි දැනට තියෙන්නේ. ඒ තුන අපි මතක තියාගමු නේද? හොඳයි. එහෙනම් අද දවසෙත් අපි ධර්ම කාරණා සාකච්ඡා කිරීමෙන් ඉරස් කරගන්න යෙදුණු සෑම කුසලයක්ම ඒකාන්ත වශයෙන්ම ත්‍රිවිධ රත්නයේට ඒ වගේම ඒ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය රැකගෙන පැමිණි උතුමන් වහන්සේලාට ග්‍රන්ථාදී රචනා කරන්න යෙදුණු ඒ උතුමන් වහන්සේලාට උපහාර පූජාවක් බවට පත් වේවා. ඒ වගේම අපි සෑම සියලු දෙනාටම අපේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සෑම සියලු දෙනාටම පින් අනුමෝදන් වෙන ඒ වගේම ශාසනීය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ඒ සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන කුසලයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව කාරණා කීපයක් කියන අදහසක් තිබුණා. වෙලාව මදි මට අනිද්දාට පොඩ්ඩක් මතක් කරන්න ඒක ගැනත් පිටිකට පොඩ්ඩක් මතක් කරන්න අදහසක් තියෙනවා. පාලි භාෂාව කියන්නේ මොකක්ද? ඒක ගැන පොඩ්ඩක් කරුණු කියන දවසක් තියෙනවා. මේ පාලි භාෂාව මම